ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරණි ශ්‍රද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද දවසේ ධර්ම දේශනාව සඳහා අවස්ථාව ලබා ගන්නයි බලාපොරොත්තු වෙන්නේ එයින් ශාසිරදීනාම තත්පත් කරලා ධර්ම දේශනාවට සූදානම් වෙලා සාදුකාරයක් පවත්වමු නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස කතමෝච භික්කවේ කම්මාණං විපාකෝ ත්‍විධානං භික්කවේ කම්මාණං විපාකං වදාමි ditthiyeva dhamme uppajjova apareva pariyati ti ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ කර්මය කියන විෂය අරගෙන ඒකේ සරුවචන් වහන්සේ බලාපොරොත්තු වෙනා වූ විවිධ පැතිකඩ එක එකක් මාතෘකා වශයෙන් තියාගෙන ධර්මදේශනාවල් ධර්මදේශනාවලියක් පවත්වාගෙන යන අවස්ථාවේ අපි රස්වෙනි ධර්මදේශනාව ඒ සඳහා මේ කර්මය කියන විෂයේ විපාක පිළිබඳව සරුවචන් වහන්සේගේ විග්‍රහයටයි අද එම් කන්දෙන් බලාපොරොත්තු වෙන්නේ ධර්ම සාකච්ඡා වාසියයි ධර්ම දේශනා වාසියෙ විග්‍රහ කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ බෞද්ධයන් අතර බොහොම ප්‍රසිද්ධ දෙයක් තමයි කර්මය සහ කර්මඵලය කියන කතාව. ඉතින් මේ කර්මය සහ කර්මඵලය කියන එක අදහන ලෝකේ තියෙන අගන් දෙකයි තියෙන්නේ. ඒ දැනට Hindu ආගම වශයෙන් අදහන අපි සම්මත වෙලා තියෙන ආගමත් මේ සර්වචනාංශිකේ දේශනාවත් මේ කර්මේ සහ කර්මඵලය අදහන මේ Hindu ආගම කර්මේ සහ කර්මඵලය අදහන අතර මෞංකාර දෙවියන් වහන්සේ නමක් වන බ්‍රහ්මන් අදහන එනිසා ඒක ද්විතවාදයක් අදහන ධර්මයක් සර්වචනාංශේ දේශනා කරන ධර්මයේ කර්මේ සහ කර්මඵලය අදහන අතර එහෙම මෞංකාර සර්වබලධාරී සර්වව්‍යාපී දෙවි කෙනෙක් අදහන්නේ ඒ නිසා මේකේ සමානතා විෂමතා මේ විදිහට අපි තේරුම් ගන්න ඕනේ මේ ආගන්තුකෙන් තොරව විශ්වයේ කිසිම ආගමක ඒ කලකල දේ පළපල දේ නැත්නම් කල දේ විපාක අදහන්නේ ඒ වෙනුවට ඒ අනිකුත් සම්‍යාන්තර දර්ශනවල ඒ සියල්ල තීන්දුව වෙන්නේ සර්වබලධාරි දිව්‍යඥාන්සේගේ අවසාන විනිශ්චය අනුවයි නැත්නම් දිව්‍යඥාන්සේගේ සාපේ අනුයි නැත්නම් දිවෙනාසික විශේෂ සත්කාරය අනුයි එමු නැතුව කර්ම ශාකන ඵලය පිළිබඳ වාදයක් ඇත්තේ නැහැ නිසා කෙනෙකුට ඒ දිව්‍යනාසික විනිශ්චයට ඉක්මවන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ ඒ නිසා හැම කෙනෙකුටම දිව්‍යනාසිකරේ යාඥා කරලා බැගෑ වෙලා දිව්‍යනාසිකගේ අනුකම්පාව හරහා තමයි කටයුතු කරන්න පුළුවන් වෙන්නේ ඒ නිසා දේවත්වයේ අනිවාර්යම උත්තුෂ්ට උතුම් තත්ත්වයකට පත් කරලයි ඒ ආගම කතා කර තිනේ දෙයනංශ දකින්නත් බෑ කතා කරන්නත් බෑ නමුත් අවසාන විනිශ්චය දෙයනංශ ඇති ඉතින් මෙන්න මේ විදිහට ලකෝ පරතරයක් තියලා තමයි මේ අනෙක් ආගම් දිනු කරලා තියෙන්නේ නිසා ඒ ආගම් වල ශ්‍රද්ධාවට විශාල කාර්යභාරයක් තියෙනවා ඉතින් සර්වචනංශේ ශ්‍රද්ධාව ගැන නොතකනව නෙවෙයි නමුත් සර්වචනංශේ මේ ලෝකේ තියෙනා වූ න්‍යාය ධර්ම චිත්ත නියාමයේ කම්ම නියාමයේ බීජ නියාමය ඊතු නියාමය ආදී වශයෙන් න්‍යාය ධර්ම රාශියක් මාර්ගයෙන් ඕනම කෙනෙකුට මේක තේරුම් ගන්න පුළුවන්. ඒක කාගවත් අධිකාරියක් ඇරෙති තියෙන එකක් නෙවෙයි. ඒ න්‍යාය ධර්ම හතරෙන් එකක් තමයි මේ කර්ම නියාමය. ඒකට කියනවා කර්මස කර්මඵලය කියලා. සර්වඥාන්සේ පාවිච්චි කරපු වචන තමයි කම්මසකතා ඥාන සම්මාදිට්ඨිය කියන වචන. අපි කර්මයේ සෝකීය කොටගෙනයි ජීවත් වෙන්නේ. කම්මස්සකෝමි කම්මදායදෝ කම්මයෝනි කම්මබන්දු කම්මපටිසරණෝ යං කම්මං කරිසanti කරිසත් යම්මං කරිසanti තසදායදෝ භවිෂ්‍යති इति කියන සර්වචනංශයක නිගමන පාඩයක් දීලා තිනවා කම්මස්සකෝමි මම කර්මයේ ශෝකීය කොට ඇත්තෙමි කම්මදායදෝ කර්මයේ දායද කොට ඇත්තෙමි කම්මයෝනි සියල්ල හට ගන්නා වූ මූලය කර්මී කොට ඇත්තෙමි කර්මබන්දු ඥාතීන් කරගෙන ඇත්තෙමි යං කම්මං කරිසාමීති තත දායාදෝ භවිසාමීති යමක් මා විසින් කරන්න ලද්දේද ඒකේ දායාදය ඒකේ විපාකේ මා කරයිනෝ ඉති මේ විදිහට මේ කර්මේ සහ කර්මඵල ඉදිරිපත් කරාට පස්සේ ඒ කර්මේ සහ කර්මඵලය විශ්වාස කරන ආගම් සහ විශ්වාස නොකරන ආගම් අතර පැහැදිලි වෙනසක් සදාචාරාත්මක වෙනසක් ඇති වෙනවා. මේ කර්මේ සහ කර්මඵලය පිළිගන්න කෙනා තමන් කරන හැම දෙයකම ඒකේ විපාක විඳින්න වෙන නිසා කරන දෙයක වග වෙන්න ඕනෑ කියන එක අනිවාර්යෙන් කියනවා. එතකොට සිදුවෙන දේ කර්මේ සහ කර්මඵලය අනුව නෙවෙයි සිද්ධ වෙන්නේ සර්වබලධාරි දිව්‍යන් වහන්සේ නමක් අතින් කියනකොට එයා තමන් කරන දෙයට සදාචාරාත්මක වගවීමක් අවශ්‍ය වෙන්නේ. දේවල් සිද්ධ වෙන්නේ දිව්‍යන් වහන්සේගේ මනාපය අනුව. ඒක නිසා ඒ දේවවාදී ආගම්වල සදාචාරාත්මක වගවීම අපි මේක විතරවද වගේ ශාසන හඳුනන්නේ බයලජ්‍ය දෙක කියලා. පවට බයසා පවට ලැජ්ජාව කියන එක අපේ ලේවල් එකටම දීලා තියෙනවා. ඒ කර්මශා කර්මඵලය කියන එක අදහන් නැති ආගම් වල මොනම විදියකින්වත් පවකට බයක් ලැජ්ජාවක් අවශ්‍ය වෙන්නේ අවශ්‍ය වෙන්නේ මොන දේ කරත් දෙයන්නාංශයේ යාඥා කරලා ඒ දෙයන්නාංශයේ සතුරු කරන එක විතරයි. ඒක නිසා ඒ පුද්ගලියකු බොහොම ඉක්මනට කර්මඵලය සහ කර්මේශ කර්මඵලය අදහන වෙනුවට දීයන්නාංශය අදහන්න කැමැති මොකද සීයන්නාංශට අල්ලසක් තියලා වැඩි ෂේප් කරගන්න එකයි තියෙන්නේ. ඕන දෙයක් කරලා දිල දීයන්නාංශේ යාප්පු කරගත්ත නම් හරි. ඒ නිසා මේ කරන හැම දෙයකටම තමයි වග වෙන්න ඕන කියන කාරණාව ඒ ලොකු ඉසරා දෙයක් තාම හික්මීමක් නැති මනුස්සයෙක්. ඒ නිසා ඌර්ණ නිදහසක් තියෙනවා කෙනෙකුට කැමති නම් තමන් කරන දේ ප්‍රතිඵල ලැබෙන්නේ දෙවැන්නේක් මේකට සම්බන්ධ නැහැ. එහෙම නැත්තම් කියන්න පුළුවන් නෑ අපිට එහෙම පුළුවන් කමක් නැත්තේ. ඒක දෙයන්නාංශකේ තියෙන දේ නිසා අපි මනාප විදිහට ජීවත් වෙමු. දෙයන්නාංශය අපිට අනපනක් පවර්ලා තියලා තියෙනවා. ඒ අනපනක් තමයි අපි ජීවත් වෙන එක විතරයි කියලා. ඒකේ ලොකු මේ තමන්ට කැමැති දේ කිරීමට ලොකු ඉඩපාඩුවක් ලබා ගන්නවා මේ කර්මේශා කර්මඵලයේට පැත්තකට තියෙන. ඉතින් ඒ නිසා මේ ආගම් જાති දෙක අතර විශාල වෙනසක් තියලා තිනවා. ඉතින් නමුත් පසුගිය අවුරුදු 200ක ඇමරිකාවේ බටහිර ලෝකයේ ආර්ථිකයේ සමාජ නඩත්තු කටේ සඳහා සමාජ සුභ සාධනය සඳහා වියදම් කරන්න යන මුදල් පිළිබඳ බලනකොට රජයට සදාචාරකින් තොර මිනිස්සු හැසිරීම නිසා දරන්න වෙන සමාජික වියදම පුදුමාකාර විදිහට වැඩි වෙන්න පටන් ගත්තා. මොකද කිසිම කෙනෙක් වග වෙන්නේ නැහැ තමන් කරන දෙයට කිසිම සීමාවක් නැහැ. බයලජ්‍ය දෙක කොහොමඩක්වත් නැහැ. මානසික අසහන වැඩි. උසස් පෙළට පත් වෙච්ච කිසිම ගෑනු ළමයෙක් නැතිළු දරුවෙක් වදලා නැති. ඒ නිසා උසස් පෙළ පන්තියට යනකොට උසස් පෙළ විභාගයේ පන්ති ඉස්කෝලේ ගාවම දිවාසුරකම් මැදත්තානක් තියෙනවා. ඒ මොකද ළමයි හම්බුනාට පස්සේ ඒ උසස් පෙළ ඉගෙන ගන්න අම්මලා දරුවා බලා ගන්න නිසා අධ්‍යාපනය කඩා ගත්තාම රජයට දිගටම ගෙවන්න ඕන. ඒ නිසා රජයෙන් කෙරුවේ ඊට මීට වැඩිය හොඳයි බබා ආණ්ඩුවෙන් බාර අරගෙන ලංචින් ටෝල් එකේ කියලා කිරි දීලා එන්න අපි බබා බලා ගන්න ඔයා කොහොම හරි ඉගෙනගෙන රස්සාවක් කරන්න කියලා හැම තැනම දිවාසුරකම් මැදත්තාන හදන්න පටන් අරගත්තා. ඒ තරමටම චාරයක් නැති වුණා. ඊට පස්සේ දැන් අවුරුදු 40කට විතර ඉස්සර වෙලා ඒ රජය ඒවා කියන්නේ අනේක හොඳල හොඳත් නැති නැතුව මේ කාරණා වෙලි කරන්න බෑ. මල්ලියත් එක ගිවිසුමක් ගහගත්තා. කොහොම හරි මිනිස්සයෙක් ආගමික කරන්න ඕනේ. සදාචාරයට වග කරවගන්න. ඒක නිසා ආගමික නොවුනොත් රජයට සමාජික වේදන් සැර වැඩි ඒතිස්තුනොත් නැත්නම් අදේවවාදී වුනොත් එනිසා කොහොම හරි ආගමකට ගරු කරගෙන මිනිසුන්ට මේක කෙරුවොත් රජයට ඇති වෙන රජයට ගෙවන්න වෙන සමාජික වේදන් ප්‍රමාණය අඩු නිසා රජය ආගමික සංවිධාන වලට සැලසෙන්න පටන් ගත්තා. කොහොම හරි මිනිස්සුන්ට මේ බයලජ්‍යාව ඇති කරලා දිව්‍යන් පිළිබඳ බය හෝ ඇති කරලා මේ කරන්නේ යන්නේ. නමුත් රජයේ සල්ලි දුන්නේ කර්මයේ සහ කර්මඵලයේ අදහන ආගමකට නෙවෙයි. සල්ලි දුන්නේ කර්මයේ සහ කර්මඵලයේ අදහන් නැති ආගමකට. ඉතින් ඊට පස්සේ ඒගොල්ල මේ මුදල් පාවිච්චි කරේ මේ අදේවවාදීන්ට ගහන්න. ඇමරිකාවෙ ඉන්න අදේවවාදීන්ට ගහන්න පටන් අරගත්ත. මොකද රජයේ සහයෝගයත් ලැබුණා, සල්ලිත් හම්බුණා. ඒ නිසා විශාල රණ්ඩුවක් ගියා. පසුගිය ගාන කවුරු වල අදේවවාදීන් කිව්වා මේ ලෝකෙ මේ වැඩ සිද්ධ වෙන්නේ පරිණාමයේ මේ ස්වභාවික වර්ණේ අනුව සිද්ධ වෙන්නේ. දෙයන්නාස කෙනෙක් නැහැ. පරිසරයට ගැට ගැසීම අනුව මිනිස්යා දිනු වේගෙන යනවා. ඒක දෙයන්නාසේ කතාවක් නැහැ කියලා. දේවවාදීන් කිව්වා නෑ 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 මේක ඉන්ටෙලිජන්ට් ඩිසයින් එකක් කරලා තියෙන දෙයන්නාංශ දෙයන්නාංශයන් විදිහටයි යන්නේ. ඒක නිසා මොනම විදිහකවත් ඉස්කෝලවල පරිණාමවාදී උගන්වන්න දෙපා. උගන්වගොහම මේ මිනිස්සු තර්කානුකූලව කල්පනා කරනවා පරිසරයට අනුව. මේක දිව්‍යමාංශ කියලා කියන්නේ. මොකද දේවවාදීන් අදේවවාදීන් කතා කරලා කිව්වා මේක හොඳටම ඔප්පු කරපු දෙයක් පරිණාමය කියන එක. ඒ නිසා දැනටමත් ඉස්කෝලවල සිලබස් එකට දාලා තියෙන්නේ වෙනස් කරන්න බෑ කියලා. ඊට පස්සේ නඩු ගියාට පස්සේ දේවවාදීන් ඉල්ල හිටියා. පරිණාමවාදී උගන්වනවා නම් අනිවාර්යයෙන්ම දේවවාදී දේව ධර්ම විශ්ක් කරන්න කියලා. මම විශාල මතවාදී සටනක් ගියා මේකෙදී. තාමත් නෑ කවුරක්වත් දෙන්නලා. ඇත්තටම මේ කර්මේශා කර්මඵලයත් එක්ක බලනකොට ඒක බාහිර තර්කයක්. කෙසේ නමුත් මේ තර්කයේ ගියේ බයලජ්ජාව ඇති කිරීම සම්බන්ධ. මිනිස්සුන්ට තමන් කරන දේ වගවීම සම්බන්ධව කතා කරන්න ගිහිල්ලා. ඉතින් අන්තිමට ඕනේ මොකද්ද? ඒ ඇමරිකන් බටහිර ඒ රුපියල් නෙමෙයි ඩොලර් වල සල්ලි බලපෑම ලංකාව වගේ රටවල් වලටත් ඇවිල්ලා ලංකාවේ ඉන්න බෞද්ධයෝ කතෝලික කරන්න පටන් ගත්තා. තරහර රැල්ල මෙහෙටත් ආවා. හැබැයි මේක මූලික බද්ධ මාත්‍රයේ උනේ බයලජ්ජාව ඇති කරන්න. ඉතින් ලංකාවේ මිනිස්සුගේ බයලජ්ජාව ප්‍රශ්නක් තිබුණේ නැහැ. නමුත් අර සල්ලි වැඩි කීම නිසා මේ වගේ දුරදිග යනවා. ඒ නිසා මේක මානවයාගේ පැත්තෙන් බැලුවොත් විශාල ජන විඥානයේ පැත්තෙන් බැලුවොත් මේ කර්මයේ සහ කර්මඵලයේ අදහනවා කියන එක නැත්තම් කර්මයේ සහ විපාක කියන එක බොහොම දුරදිග යන වැඩක්. සර්වජන් වහන්සේ ඒක බුද්ධ ධර්මයේ පදනම කරගත්තා. අරගෙන සර්වජන් වහන්සේ සම්මා දිට්ඨිය විස්තර කරනකොට සර්වචනයේ සම්මාදිට්ඨිය විස්තර කරේ පහකට කඩලා පළවෙනිම සම්මාදිට්ඨිය තමයි කම්මස්සගත ඥාන සම්මාදිට්ඨිය. හොඳ දේ කෙරුවොත් හොඳ ප්‍රතිඵල ලැබෙනවා, නරක දේ කෙරුවොත් නරක ප්‍රතිඵල ලැබෙනවා. ඒ නිසා තමන් කරා ඉදිරියට එන්නේ මේ වර්තමාන මොහොතේ තමන් කරන දේම තමයි. දැන් ඉති අතීත කරපු දේවල් කරන්න දෙයක් නැහැ. මොකද සම්මාදිට්ඨිය නැති නිසා හෝ මේ යෝනිසෝමනස්කාරය නැති නිසා හෝ සතිය නැති නිසා හෝ ඒ කරපු දේවල් ගියා. ඒ නිසා ඉදිරියට කරන දේවල් වලදී තමයි සුගතියක් බලාපොරොත්තු වෙනවනම් ආත්මනුකම්පාවක් බලාපොරොත්තු වෙනවනම් නැත්නම් අත්ත කුසලයක් බලාපොරොත්තු වෙනවනම් කරුණාකරලා මේ චිත්තක්ෂණය පිළිබඳ වග වෙන්න. මේ සදාචාරාත්මක වග විසීම කම්මසකත ඥාන සම්මාදිට්ඨියෙන් පෙන්නතේ. මේ සදාචාරාත්මක වගකීම සහ කම්මසකත ඥාන සම්මාදිට්ඨිය කෙලින්ම සම්බන්ධ වෙන්නේ සීල ශික්ෂාවත් එක්ක. ඒකෙන් ඒ කියන දේ දැනගෙන හොඳට තේරුම් අරගෙන අපි මේ කරන කියන දේවල් සුද්ධවන්තව නැත්නම් අපි කියන්නේ දුස්සීල නැතුව සුචරිතවාදී වෙනම නම් කම්මසකත ඥාන සම්මාදිට්ඨිය අපිට උදව් කරන්නේ වීතික්‍රම මට්ටමේ කෙලෙස් කීකරු කරලා දෙන්න විතරයි, සීලේ කීකරු කරලා දෙන්න විතරයි, කය වචන දෙක කීකරු කරලා දෙන්න විතරයි. ඒක කෙලින්ම බලපානවා ආචාර ධර්ම වලට, සමාජ ධර්ම වලට, බයලජ්ජා දෙකට. ඉතින් ඒකෙදි ඇත්තට වශයෙන් රටක, ආගමක, පවුලක, සමිතියක තියෙන හැදියාව, සංස්කෘතිය විනිශ්චය වෙනවා. ඉතින් ඒක මේ කම්මසකතා ඥාන සම්මාදිටියෙන් සිද්ධ වෙනවා. කරදී ප්‍රතිඵල කියන මේ දෙක අනුව. ඉතින් මේ නිබ්බේධික සූත්‍රයේදී සර්වඥාචර්ය දැන් අපිට ආරාධනා කරනවා මේ කර්මේ සහ විපාකයේ කියන දෙක ඒ කම්මසගත ඥාන සම්මාදිට එහෙම නැත්නම් සීල මට්ටමේ එහෙම නැත්නම් බලජ්ජා දෙක මට්ටමේ එහෙම නැත්නම් වීතිකම කෙලස් මට්ටමින් එහාට ගෙනියලා යම් කෙනෙකුගේ සමත සම්මාදිටිය වඩනකොට කම්මසගත සම්මාදිටියට උඩින් තියෙන සම්මාදිටිය තමයි සමත සම්මාදිටිය. සමත සම්මාදිටිය වඩනකොට ඒ කියන්නේ හිතත් කීකරු කරන්න හදනකොට කොහොමද මේ කර්මේශ කර්මඵලේ වැඩ කරන්නේ කියන එක නැත්නම් භාවනා කරන ලෝකෙට කොහොමද මේ කර්මේශ කර්මඵලේ වැඩ කරන්නේ කියන එක දැනගන්නයි කියලා අපට ආරාධනා කරනවා. මොකද අපි භාවනාවට බැසගත්ත පිරිසක් නිසා. ඊට පස්සේ කම්මසගත ඥාන සම්මාදිට්ඨිය සම්ත සම්මාදිට්ඨිය කරාට පස්සේ විපස්සනා සම්මාදිට්ඨියට වැඩනවා. විපස්සනා සම්මාදිට්ඨියේදී මේ කර්මේශ කර්මඵලේ වැඩ කරන්නේ නැති කොහොමද කියන්නේ. එතකොට මේ බුද්ධ ආගම වගේ තේරවාදී වගේ කර්මේශ කර්මඵලයේ පිළිගන්නා සමාජයක පිළිගන්නා ආගමක පිළිගන්නා සමයක සීල මට්ටමේදී කොහොමද කර්මේශ කර්මඵලයේ වැඩ කරන්නේ? සමාධි මට්ටමේදී කොහොමද කර්මේශ කර්මඵලයේ වැඩ කරන්නේ? විපස්සනා මට්ටමේදී කොහොමද කර්මේශ කර්මඵලයේ වැඩ කරන්නේ? ඊට පස්සේ මාර්ග චිත්තක්ෂණයේදී කොහොමද මේක වැඩ කරන්නේ? ඊට පස්සේ ඵල චිත්තක්ෂණයේදී කොහොමද වැඩ කරන්නේ කිව්වහම ඒක මේ සන්දර්භේ මේ දර්ශනය ඉතාමත්ම ගැඹුරට අරගෙන යනවා. අනිකුත් සර්වඥාන්සික ඉගැන්වීම් සමග ඉතාම සියුම් පැත්තක් යනවා. මේක අපි මෙතෙක් කල් හදාරලා නැහැ. අපි සාමාන්‍යයෙන් සීල ශික්ෂාව දැනගෙන හිටියා, සමාධි ශික්ෂාව දැනගෙන හිටියා, ප්‍රඥා ශික්ෂාව දැනගෙන හිටියා. ඒක නිසා නිබ්බේදයක්, නිර්වේදයක්, අවබෝධයක් බලාපොරොත්තු වෙන පිරිසක් කර්මේශා කර්මඵලයේ වැඩ කරන හැටි පිළිබඳව වරින් වර හෝ වැඩි අවධානයකින් කටයුතු කිරීමට සර්වඥාන්ස අපට ආර්දනා කරනවා කියලා කියනවා. මේ කර්මය ගැන බලනකොට විපාක පැත්තෙන් බැලුවොත් බුදු නුවණට සර්වඥතා ඥාණයට වැටෙනවා ත්‍රිවිධානම් බිකවේ කම්මානම් විපාකම් වදාන. කර්මයක් කරපුවාම ඒක විපාක දෙන අවස්ථා වාර ක්‍රම තුනක් ගැන කතා කරනවා. දිට්ඨේව ධම්මේ ඒ කර්මයේ කරපු ආත්මය තුලම විපාක දෙනවට කියනවා දිට්ඨ ධම්ම කියලා. නැත්තම් ඒවට කියනවා දිට්ඨ ධම්ම වේදිනීය කර්ම කියලා. දිට්ඨු දැමියෙහි විඳිය යුතු. දිට්ඨ දැමිය කියලා කියන්නේ අර දිට්ඨ ධම්ම කියන එකම සිංහට දාලා තියෙන එක. මේ ජීවිතයේදීම විඳිය යුතු අකුසල කර්ම හෝ කුසල කර්ම. ඊගාට තියෙනවා උපපජ්ජ වේදිනී කියලා එකක්. විශේෂයෙන්ම ආනන්තරිය අකුසල කර්ම එහෙම නැත්නම් බරපතල මාර්ග ඥාන පහළ වුණොත් ඒක අනිවාර්යයෙන්ම ඊගාවාත්මයට පරිසම්පද වෙනවා. මේ ජීවිතෙත් එක්කම අනිවාර්යයෙන්ම ඊගාව ජීවිතෙට පරිසම්පද වෙනවා. ඒවට කියන උපපජ්ජ වේදිනිය කර්ම කියලා. ඒව මේ බරපතල කර්ම මේවට කියන කර්මපත කියලා. කර්මපත කියන නම දාලා තියෙන්නේ ඒක හරියට අපි හයිවේ එකට වැටුනොත් ඒ හයිවේ එකේ විහිදලා තියෙන පාරත් ගියම තමයි යන්නේ අපිට අරේ මේ පැනපැන යන්න බෑ මේ සාමාන්‍ය පාරක වාහන. මොටරේකට දාගත්තා නම් ඒක දිගේ යන්න ඕනේ. එක්සිට් එකක් ගත්තේ නැට්ටා. අනිත් වගේ තමයි කර්මපතේට වැඩමවා පස්සේ දිගටම අරගෙන යනවා. එතෙන්නේ ඒක බරපතල අනන්තරිය කුසල කර්ම සහ මේ සෝවාන්සක දගාමි අනාගාමි වගේ මාර්ග ඥාන මේකට වැටෙනවා. ඊට පස්සේ තියෙනවා අපරාපරිය වේදනීය කර්ම කියලා දෙවෙනි ආත්මෙම නෙවෙයි ඊට පස්සේ කොයි ආත්මෙක හෝ ප්‍රබුද්ධ විපාක වාසේ දින සාමාන්‍ය පුංචි කර්ම ගොඩාක් තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට මේ කර්ම වැඩ කරන්නේ නැත්නම් විපාක දෙන වාර තියෙන වෙලාවේදී මුගදෙනෙක් තාණේ නියුගදෙනෙක් උත්සාහ කරන්නේ තමන් කර්ම රැස් කරාට මේ ආත්මෙදී පටිසන් නොදී ඉන්න ප්‍රයෝග කරන. කරපු කර්ම මා කරා නැවත නොපැමිණීමට ප්‍රයෝග කරනවා. ඉතින් ඒක නිසා ඒක පස්සට දැමීමේ වැඩපිළිවෙලක් තමයි ආගමෙන් කරන්නේත් ඔය දෙල්ලමයි. මුඟ වෙලාවකට මුඟ දෙනෙක් මේ අල්ලස් දීලා කරන්නේත් ඔය දෙල්ලමයි. නඩු කියලා කරන්නේත් ඔය දෙල්ලමයි. මේ තමන්ද එන්න තියෙන විපාකය මේ ආත්මෙදි මේ එන්න දෙන්නතෝ පස්සට දාන්න. බුදුරජාන් වහන්සේ සඳහන් කරනවා පස්සට දැම්මොත් හත් ගුණයක් පරපතල වෙනවා. ඒක විපාක මට්ටමකට පත්වන විපාක කියලා කියන්නේ පැහැෙනවා. පැහුනොත් ඒ කර්මයේ හොඳ හෝ නරක හත් ගුණයක් සැර වෙනවා. ඒක නිසා බුදුජාන විශ්වාසයේ විපස්සනාදී උගන්වන්නේ මේ ආත්ම කරන දෙක මේ ආත්මෙදිම හම්බ වෙන්න මේකට බුදුහාමුදුරෝ දෙන වචනේ තමයි අකාලික කියන වචන. අපි දන්නා ධර්මයේ ಗುಣ කතා කරනකොට සුපටිප්නිස ස්වකහතෝ භගවතෝ ධම්මෝ සම්දිච්චිකෝ අකාලිකෝ කල් නොයවා ප්‍රතිඵල ලබා දෙයි. ඉතින් මේ කල් නොයවා තමන්ගේදී සමන්තම අස්පනාපික ප්‍රතිඵල බලාපොරොත්තු වෙනනම් තද්ද බල වීරත්වයක් අවශ්‍යයි. ඉන්නේ ප්‍රතිඵල වලට මග ඇරලා අසරපණ්ඩිය කියන්නේ පටන් අරගත්තොත් ඒක කොන්දපණ නැතිකමක් වෙනවා. ඒක නෝන්ජල්කමක් වෙනවා. ඒක අසත්පුරුෂකමක් වෙනවා. අසත්පුරුෂ වුණත් නෝන්ජල් වුණත් මේක පරිසන්දේ. ඊගාවත්මට ගියොත් වෙන්නේ මොකද්ද? හත් ගුණයක් වැඩි වෙනවා. ඒක නිසා විපස්සනා වෙදී අපි යම් කිසි අකුසල කර්මයක් කරලා තියෙනවා නම් යම් කිසි කුසල කර්මයක් කරලා තියෙනවා නම් ඒවට නිසිනින්ද එන්න දෙනවා. එන්න දීලා මේ වර්තමාන මොහොතේදී තමන් කරා පැමිණෙන ඕනි දුක. තමන් කරා පැමිණෙන ඕනි චිත්ත පීඩාවක්, සද්දයක්, වේදනාවක්, හිතවිල්ල මොන්නම විදියකින්වත් ප්‍රතික්ෂේප කරන්න යන්නේ. ප්‍රතික්ෂේප කෙරුවොත් ඕක මුල් බැහැගෙන ඇටහැදිලා හත් ගුණයක් වැඩෙනවා. ඊට මිට වැඩි හොඳයි මේ පැමිණ දුක් පැනිරහයි කියන අපේ මේ සිංහල වචනයට අනුව එන්න දෙන එක. ඉතින් ඒක මේ උනන්දු කරවීම ඒ සඳහා කෙනෙක්ගේ අකාලිකත්වය උනන්දු කරවීම කෙරෙන්නේ විපස්සනා වෙදී පමණයි. සමථෙදිත් අපි භාවනා කළ බ්‍රහ්ම ලෝකෙට ගිහිල්ලා ඒ සැප විඳින්න බලාපොරොත්තු වෙනවා. දිබ්බ චක්ක දිබ්බ දෝත ලබාගෙන මේ අනුන්ට පෙනී පුම්බන්න බලාපොරොත්තු වෙනවා. එහෙම නැත්නම් අඳුර පාන්න බලාපොරොත්තු වෙනවා. ඒ හැම බලාපොරොත්තුකම වෙන්නේ ඒ සිටින වෙලාවෙදීම අකාලිකෝ මේක දැක ගන්න බැරිව, දැක ගන්න කැමැති නැතුව, දැක ගන්න කොන්දපාන නැතුව, දැක ගන්න පෞරුෂත්වයක් නැතුව මේ වටවලල් යන. ඒ නිසා විපස්සනා කරන්න කෙනෙක් නිරේදේ මේ ආත්මෙන් බලාපොරොත්තු වෙන කෙනෙක් දැනගන්න ඕනේ කර්මයක් විපාක දෙන ක්‍රම තුනක් තියෙනවා. ditta dhamma vedini, upajja vedini, aparaparya vedini කියලා. ditta dhamma වශයෙන්ම මේ ආත්මයේදීම හොඳ හෝ නරක මොන දීමට, හොඳ හෝ නරක විඳ ගැනීමට කටයුතු කරන කෙනා යුද පිටියේ ඉන්න දෙබලෙක් වගේ. එයාටත් ආයුධය තියෙනවා, තමන් අතේත් ආයුධය තියෙනවා, ඉස්සර වෙච්ච එක නම් තියෙනවා. එච්චරයි. ආයේ වෙන කිසිම අරසාවක් මොනවත් නැහැ. ඉතින් උඟ දෙනෙක් කැමති නැහැ එහෙම යුද පිටියට යන්න. උඟ දෙනෙක් කැමති මේ වටවලල්ල යෑමේ ක්‍රමේ. ඒක නිසා විපස්සනා කරන කෙනාට මේව ගැන සාකච්ඡා කරගෙන යනකොට මේ අපි මිනිස්සුන්වනි වගේ ඒ තරම් ගත්තොත් මේකේ විවස්ථාවේ ඉස්සල්ලාම ලියලා තියෙන්නේ මේ ජීවිතයේදීම විවස්ථාවේ තියෙන පළවෙනිම දේ මේ ජීවිතයේදීම. ඒ මොකද එහෙම පුළුවන් කෙනෙක් ඉන්නවා නම් මෙහෙට එන්න, බැරි නම් අන්තිම බස් එකේ එන්න. මේ බස් එක යන්නේ මේ ජීවිතේම යන එකට කියලා. ඉතින් මට පුදුමාකාර මේ ආශ්චර්ය ධර්මයක් තමයි මේ තේමාව අපේ අවුරුදු 45ක් රැකපේක. මේ ජීවිතයේදීම නිවන් දැකීම සඳහා කියලා පටන් ගත්ත මෙවැනි ස්ථානයක් තාම තියෙන එක හිතා ගන්න ඕනේ. මොකද ඒ තරම්ම හැම කෙනාම කැමති කර්ම කරලා විපාක Tamanට නොඑන්න ප්‍රයෝග කරන්න. කරන හරියක් කර්ම කරන. කරලා කියන මේක වළක්ක ගන්න විදියක් නැද්ද කියලා. මේක පොඩ්ඩ පසර දාන්න බැරිද? මම අල්ලපු ගෙදෙට ඇඩ්‍රස් එක මාරු කරලා ලියුම යහට යවන්න බැරිද? එහෙම නැත්නම් මේක පොඩ්ඩක් අඩු කරලා දෙන්න බැරිද? ඒ හොඳ පැත්ත තියෙන කොට වැඩි කරලා දෙන්න බැරිද? ඉතින් මේ ඔක්කොටම මේ ආගම උත්තර දෙන්න හදන විපස්සනා කිසිම උත්තරයක් නැහැ. ඔබ කරපු දේට සමානව ලැබෙනවා. ඒක නිසා ඒක පිළිබඳ හොඳ අවධියකින් ගත කරන්න කියලා විපස්සනා වෙදි සිද්ධ වෙනවා. ඉතින් ඒක භාවනා වෙදි අපිට ගන්න තියෙන්නේ අපි භාවනාවකට ගිහිල්ලා සතිය පිහිටුවලා මම දැන් මෙතන වශයෙන් පවත්තන වෙලාවේදී කරා පැමිණෙන දේ සිදුවෙන සංසිද්ධිය සුද්ධ වශයෙන්ම කර්මයේ හරස්කඩක් වෙන්නේ. ඉති මේක ඉස්සර පැසර දාන්න හෝ ලොකු පුංචි කරන්න හෝ අතෙන් මෙතෙන් හරවන්න හෝ කතා කරනවා නම් ඒ කියන්නේ මේ බුදුරජාන් වහන්සේ දේශනා කරන්න හදන මේ කර්ම නියාමයට අපි උසුළු විසුළු කරනවා. ඒක නිකන් මේ අව탁සිරු කරන වැඩක්. නමුත් හොඳට කල්පනා කරලා බලන්න අපි භාවනාවට පෙළඹෙනකොට මේ විපස්සනාට යනකොට සතියට යනකොට අපිට මේ වගේ දෙයක් පිළිබඳ අවබෝධයක් ඇතුවද අපි බැස්සේ කියලා. අපි හිතන්නේ මේ කර්ම ගෙවන්න පුළුවන් ක්‍රමයක් ඇති, එහෙම නැත්නම් පතර දාන ක්‍රමයක් ඇති කියලා. තාමත් අපි ධර්ම ප්‍රශ්නයක් අතු කරනකොට, කමඨාන අසුද්ධ කරනකොට හොඳට තේරෙනවා මේ පැමිණිච්ච දෙයට මොන දෙන්න තාම අපි හිත අදාගන්නේ. තාම අපේ හිත ධෛර්යය නැහැ. ඇයි මෙහෙම වෙන්නේ කියලා අහනවා. කහගෙන්ද අහන්නේ? ඇයි ස්වාමීන් වහන්සේ මට මේ දේව රූපයක් පෙන්වන්නේ? ඇයි ස්වාමීන් වහන්සේ මට බුද්ධ රූපයක් පෙන්වන්නේ? ඇයි ස්වාමීන් වහන්සේට චෛත්‍යයක් පෙන්නේ? ඇයි ස්වාමීන් වහන්සේට අපායක් පෙන්නේ කියලා අහන. උග සර්බලදාරි දෙවියව දහනවා නම් ඇහුවට කවන්නේ උන් දෙකේ. මොකද යන්නේ දෙන්නේ ඒක? මේකේ නෑ මේ තමන්ම කාහු පරිප්පුව තමයි ඔය හම්බ වෙලා තියෙන්නේ. කවදාරි සෝවාන් චිත්තක්ෂණේදී විතරමයි කෙනෙකුට ඒ හැකියාව පහළ වෙන්නේ. සෝවාන් මාර්ග චිත්තක්ෂණේදී සියල්ල gediy pitin බාර ගන්න ලෑස්ති. අකාලිකව බාර ගන්න ලෑස්ති. එත කල්ම භාවනාදී මතුවෙන හැම දෙයකටම අපි මේ හීන විග්‍රහ කරන්න හදනවා වගේ පලාපල අහන්න හදනවා වගේ කෙටිකම බලාපොරොත්තු වෙනවා. ඒ නිසා සරුවචනංශ මතක් කරලා තියෙනවා මේ කර්ම ක්‍රියාත්මක වෙන ක්‍රම තුනක් තියෙනවා. විපස්සනා කරන එකනා මේකෙන් උපපජ්ජ වේදිනිය කර්ම සහ අපරාපරිය වේදනා කර්ම වෙනුවට හැකිතා හැමදේම ditth ධම්ම කරගන්න උත්සාහ කරනවා. ලබනාත් පිට පසර දාන්නෙත් නැහැ කරන්න තියෙන පින්කම්. ඒ වගේම කරා පැමිණෙන දුක් පසර යහපැත්ත මෙහපැත්ත කරන්නේ නැහැ සියල්ලටම ඉnderලා කරන්න පටන් අරගත්තට පස්සේ මේ මනුෂ්‍යයා තුළ තිබිය යුතු ආකල්පය ආකල්ප සම්පත්තිය ධෛර්යකරනද බුදුචානන් වහන්සේ නානා විද්‍යෝලින් යෝගාපතික උනන්දු කරවලා තියෙනවා. බුදුචානන් වහන්සේ සඳහන් කළ තියෙනවා අපි යම් විදියකට අශෝබන දුෂ්චරිත පාප කර්ම නැත්නම් නරක දේවල් කරනවා නම් ඒ සියල්ල ප්‍රමාණ කළ හැකි කියලා තියෙනවා. නමුත් එක චිත්තක්ෂණයක් සතිය සිටීමෙන් ඇතිවෙන කුසලයේ අප්‍රමාණයි කියලා තියෙනවා. එක චිත්තක්ෂණයක් මෛත්‍රී භාවනා කිරීමෙන් එක චිත්තක්ෂණයක් මුදිතා භාවනා කිරීමෙන් එක චිත්තක්ෂණයක කරුණා භාවනා කිරීමෙන් එක චිත්තක්ෂණයක උපේක්ෂා භාවනා කිරීමෙන් ඇතිවෙන කුසල අප්‍රමාණයි අපමීයයි කියලා තියෙනවා. ඒ නිසා මහන්නේ මේ ප්‍රමාණ කරන්න පුළුවන් කුසල් ටික අකුසල් ටික ඇයි මෙච්චර ලේසි ක්‍රමයකින් අප්‍රමාණ කුසලයකින් යටපත් කරන්නේ? කුසල් කියනේම හරිම සීමිත දේවල් බොහොම පටු ශේෂ්ඨක සිදුවෙන දේවල් ප්‍රමාණ කර හැකියි. මම සත්තු මෙච්චරක් මරලා තියෙනවා. මම මෙච්චරක් හොරකම් කරලා තියෙනවා. මම මෙච්චරක් කාමීත්‍යාචාරය කරලා තියෙනවා කියලා කියගෙන මො සර්වචනංශේ මතක් කරනවා. එක චිත්තක්ෂණයක මෛත්‍රී භාවනා වැඩුවොත් එක චිත්තක්ෂණයක ඒකේ කුසලෙට කියන්නේ අප්‍රමාණ කුසල් කියලා. අපමීය ධර්ම කියලා තමයි මෙත්ත කරන මොහොත උපේක්ෂා තියෙන්නේ. ඔබ සතිය වැඩුවොත් ඒකෙන් ඇතිවෙන මේ අප්‍රමාණ කුසලය යම් දවසක අකුසල් ඉක්ම උපදවසේ අකුසල් කරත් ඒක පුංචි වෙලා කුසලේ බලවත්. කුසලේ බලවත් වුණාට පස්සේ ඒ පුද්ගලයා ඒ ධර්මයේ තියෙන ශක්තිය එහෙම නැත්නම් කුසලයේ තියෙන ශක්තිය සාසනයේ තියෙන ශක්තිය තේරුම් ගත්තට පස්සේ එයා කරපු අකුසල් ගැන තවදුරටත් ඇවෙන්න යන්නේ. එයා දන්නවා අකුසල් සියල්ලම ප්‍රමාණිකයි. තමන් එක චිත්තක්ෂණයක සත්‍යක සිටීමෙන් මෙත්ත කරන මොදිත උපේක්ෂා වැඩිවීමෙන් ඇති කර ගන්නා වූ කුසල් ශක්තිය අප්‍රමාණයි. ඒ නිසා කරපු කුසල් ගැන අකුසල් ගැන තැවිතවි ඉන්නවට වඩා ලදලද අවස්ථාවේ ඒ පුද්ගලයා ඒ අප්‍රමාණ අපමේය වූ කුසල් සතියෙන් හෝ මෙත්ත කරන මොදිතහදා උපයන්ත පටන් අරගත්තොත් ඒ පුද්ගලයාටම තේරෙන පටන් අර ගන්නවා තමන්ගේ හිත බුදුමාකාර ආරක්ෂාවකටපත් වෙනවා. නිකම් හුඟක් වෙලාවට මේ ටික විශ්සර කරලා දීලා තියෙන්නේ මෙත්තා චේතෝ විමුක්ති ගැන සම්බන්ධ කරනකොට නැත්තම් මෛත්‍රී හිතක තියෙන තෙද සර්වචනංශය සඳහන් කරලා තියෙනවා යම් කිසි කෙනෙක් නිතර මෛත්‍රී භාවනාවක ඉදී ඉන්නවනම් ඒ මනුස්සයාට හතුරුකමක් හිතන ඒ මනුස්සයා වෛරයක් කරන මනුස්සයා හරියට හොඳට කැපෙන කඩුවක් දෙකට නමන්න හදනකොට වෙන ගඬුවම යාට සිද්ධ වෙනවා කියන්නේ. නැත්නම් හොඳට ගාපු හෙල්ලෙක මුණත නමන්න හදන මනුස්සයා තමන් මත කපා ගන්නවා වගේ මෛත්‍රී භාවනාවක වැඩ කරන කෙනාට මොනම විදියකින්වත් වෛරයක් කරන්න බෑ. ඊටත් වැඩිය බලවත් සතියින් ඉන්න චිත්තක්ෂණ. සතියින් ඉන්න චිත්තක්ෂණයක අපකරා වෙන දුකක් ආවත් පෙර අකුසල කර්මයක් ආවත් ඔක්කොම නිකන් මේ ගිනි පෙළෙල්ලකට ගින්දරකට ලං කරපු කුරුළු පියාට්ටක් වගේ. උණු වෙලා පස්සේ පස්සට යන බටන. කුරුළු මේ කුරුළු පියාට්ටර කවදාකවත් ගින්නට ලං වෙන්න බෑ. ලං වෙන්නේ ඉස්සෙල්ලා උණු වෙලා පස්සෙන් පස්සට යනවා. ඒ සහා විශාල බලයක් තියෙනවා මේ නොසැලෙන මනසේ. එහෙම නැත්නම් සතිය හොඳට දියුණු කරලා ඒ සතිය සති ඉන්ද්‍රිය සති මලය සති බොජ්ජංගයක් බාටපත් කරගෙන ඒ සතිය හරහාම අන්නරේ තියාගත්තොත් එවැනි සතිමත් චිත්තක්ෂණයකට මොනම කෙලෙෂයකටවත් මොනම මාර බලවේගයකටවත් මොනම අසාධාරණයකටවත් ලං වෙන්න බෑ. ඉතින් ඒක නිසා මේ පුද්ගලයා ඉස්සල්ලා මේ සාමාන්‍ය සතිය සත්‍යපට්ඨාන සතිය කියලා අපි ඒකට කියනවා. ඊට පස්සේ ඒක ඉන්ද්‍රියක් බවට පත් කරගන්නවා. සති ඉන්ද්‍රියක් බවට පත් කරගත්තට පස්සේ මොන වැඩක් මොන මේ කරදරයක් අපහසුයක් කරදරයක් වුණාම හැම වෙලාවෙම සතියම තමයි උපකරණයක් විදිහට නායකයෙක් විදිහට ආයතනයක් විදිහට අරගෙන සතියම ඉස්සර කරගෙන යන්න හදන. පුළුවන්තරම් තමන් ඒ කවුරු තමන්ට මොනවා කෙරුවත් මොනවා වුණත් සැපක් ආවත් දුකක් ආවත් පුළුවන්තරම් සතිය. ඊට පස්සේ සති බලයට යනකොට ඒ පුද්ගලයා තීරුම් අරගන්නවා මේ සා විශාල දව උපකාර කරන මේ සතියත් ඒකත් පරිකැචිනව වරක නැති. අපි කොච්චර උනන්දුවෙන් සතිය කරන ගියත් ඔය පැවිෂේත්‍ර කරන්න බෑ. වරක සතිය ඇති වෙනවා වරක සතිය නැති වෙනවා. ඉතින් භාවනා කරනකොට අපි ඔය දවල් අහලා තියෙන ප්‍රශ්න එහෙම නැත්නම් කමඨා ශුද්ධ කරන වෙලාවක තියෙන මේ සිද්ධියක් අරගත්තොත් එහෙම එයින් කෙනෙක් හොඳට මූල කර්මස්ථාන දිගේ ගිහිල්ලා ඒ අරමුණ හොඳට කීකරු කරගෙන සාංශ සුද්ධව සාංශ සුද්ධෙන් ඉන්න වෙලාවක ඉතින් පාලනයක් නැතුව යනනේ. ඒ නිකාම නිකන් ඒ හිත ඒ චිත්ත ප්‍රවෘත්ති පාදවල එක පාරට කෙලෙසිකුත් එක්ක ගැස්සිලා දඟලලා අවදි වෙන්න ඉඩ තියෙනවා. ඉතින් එතකොට හොඳටම පැහැදිලි ඒ දඟලලා කෙලෙස් එන්නේ ඉස්සර වෙලා පොඩ්ඩකට ඉස්සලා සතිය කැඩිලා. සතිය කැඩලා හිතවිල්ල දිගේ ගිහිල්ලා චේතන කෙලෙසක් දිගේ ගිහිල්ලා මොකක් හරි දිගේ ගිහිල්ලා පාරට අර තැන්පතුවත් නැතුව ආනාපානෙත් මතුවලා ගැස්සිලා අවදි වෙනවා. ඒ අවදි වෙච්ච ගමන් ඒ පුද්ගලයා අනේ මෙච්චර ලස්සන විවේක දැනකට ඇවිල්ලා තියෙද්දි තෝම් බලමු මේ කෙලෙස් මෙච්චර බලවත්නේ මාව කෙලෙසකට ඇදගෙන ගියානේ ශබ්දයකට ඇදගෙන ගියානේ වේදනකට ඇදගෙන ගියානේ කියලා දැවෙනව වෙනුවට ඒ පුද්ගලයා දැනගත්තොත් දැන් කෙලෙසක් නැසයි හිත කරනව තමයි අපව ආවටපත් හිත හෙල්ලුණා තමයි. නමුත් ඒ වෙච්ච වැරද්ද ගැන දැවෙනව වෙනුවට සතිය කියන්නේ මෙහෙම දෙයක් තමයි. වරින් වර කැඩෙනවා. මම මේකට හිත සලා ගන්න නැතුව දැන් ආයමතු විචානාපාන දිගේ දිගට ගියොත් මේ කලමිරවස යනපනේ ලොකු වෙනවනේ. ආන්න එක දිගේ යන්න නම් හිත පිට ගියා කියලා ඇති වෙන පශ්චාත්තාපයෙන් තොර බව නොසලෙන සුළු බව ඒ යෝගාවචරය සමාදන් වෙන්න දැනගන්නවා. අන්නේ සමාදන් වෙන්න දැනගන්න වෙලාවේදී ඒ යෝගාවචරය සතිය වඩන්න යම්මාකාරයක ප්‍රයත්නයක් උනන්දුවක් කරගෙන සාර්ථක වුණාද ඒිට වෙනස් තර්කණයක් කරන්න වෙනවා. මේ සතිය අනිත්‍ය ධර්මය මේක තියෙනා වගේම නැති වෙනවා. මට මෙතනින් එහාට දියුණු වෙන්න නම් ඉදිරිය බලන්න නම් සතිය කැඩුනා කියලා නොසැලෙන මනසක් මම ඇති කරගන්න. ඒ නොසැලෙන මනස නැතුව සතිය කරනවා කියලා සැලෙන පශ්චාත්තාපේන මනසක් આવොත් ඒ භාවනා ජීවිතේට ඒක කැලලක් වෙනවා. ඒක නීවරණයක් වෙනවා. ආන්න එතනදී හරියට නීවරණේ දැනගෙන මට දැන් ඒකට ස්තැලෙන එක සැලෙන එක නෙමෙයි කරන්න තියෙන්නේ. මම අලුතෙන් කල අවිශිලාප ආරම්භන හෝ ආනාපාන දිගේ දිගට කරගෙන යන්න ඕන කිව්වොත් මම මෙන්න මෙහෙම උනන්දු කරවීමට වචනයක් කියන්නම්. නොසැලිලා ගැස්සුණයි කියලා නොසැලී හිත පීඩාවක් ගන්නේ නැතුව ආයත ආනාපානෙට හිචෝදා ගන්න පුළුවන් වුණොත් ඉස්සල්ල වතාවේ ආනාපානෙ කීකරු කරන්න වැඩි වේගයකින් දැන් ආනාපානෙ කීකරු කරගන්න පුළුවන් වෙයි. සැලුනොත් කරගන්න බෑ. ඒක නිසා ඒ පුද්ගලයා පරියන්ඛයක දීක සැරයක් දොඩට සංසිද්ධලා හිටියා ආයෙක පාට ගැසිලා ආවා. ඊට පස්සේ ඒ ආනාපානෙ දිගේ සැලෙන්නේ නැති මානසිකින් කරගෙන ගියොත් බොහෝ නිකමට ආයතනපත් වෙනවා. හැබැයි බොහොම ඉක්මනට ආයෙ හෙල්ලෙනවා ආයෙ කැඩෙනවා ආයෙ කැඩිච්චාම ආයෙ කැඩිච්චාම පණ දිගේම ආයෙ බොහොම ඉක්මනට තැම්පත් වෙනවා. ඉතින් මේක කැඩෙනවා තැම්පත් වෙනවා කැඩෙනවා තැම්පත් වෙනවා. දැන් අර පළවෙනි වතාවට අරමුණ දැපෙන්නේ තමාගෙන සීචී කරු කරගත්තා වගේ නෙමෙයි මේ කැඩෙන නැවත සංසිඳන මේ කැඩෙන මේ නැවත සංසිඳන මේ චිත්ත ප්‍රවෘත්ති දිහා නොසැලෙන මනසකින් බලාගෙන ඉන්නවයි කියන එක තද්ද බල උපේක්ෂා තද්ද බල අෂ්ටෝක ධර්මයේ කම්පණ වීම. තද්ද බල විදියකට අර මෙතෙක් ගරු කරපු සතිය ඇති වෙන අවස්ථාවේ සතුට විතරක් නෙවෙයි නැති වෙන අවස්ථාවේ කනගාටුව දෙකම සමසිතින් බලන් ඉගෙන ගන්න වෙනවා. මේක ටිකක් බරපතලයි මේක ටිකක් මේ තරකෙට ගැලපෙන්නේ නැතුව වගේ ගතියක් තියෙනවා. නමුත් යම් වෙලාවකට යෝගාවචරයට ඇයි මම මෙච්චර විවේචිව ඉන්න වෙලාවේදී මේ වගේ භාවනා කරන මට ඇයි මේ විදිහට සද්දකින් කරදර වුනේ? ඇයි මට මේක හිතවිල්ලකින් කරදර වුනේ? ඇයි මට වේදනාවකින් කරදර වුනේ කියන දේ හිතාගන්න මේක කර්මේ සහ කර්ම විපාක. එවුව එක පාරට ඇවිල්ලා මාව හොල්ලනවා. එවුව කලින් ලිඛිතව තියෙන දේවල් මං සදා එල්ල වෙලා තියෙන දේ මං සදා සැලසුම් කළා තියෙන දේ මේකට සැලුනොත් මං පරාදයි. ඒ නිසා මේක කර්මයේ සහ කර්මඵලයට බාර දීලා ඊ ඇති වුණ අලුත් ත්‍ත්වයටදී ආය කීකරු කරන එක තමයි යෝගාවචරය කියන්නේ. ඇයි මෙච්චර මේ විවේකීව භාවනා කරනකොට මට ගැස්සුනේ? ඇයි මෙහෙම සැලුනේ? ඇයි කෙලෙසින්නේ කියලා අහන්න අයිතියක් කර්මයේ සහ කර්මඵලය දන්න කෙනාට නැහැ. එනිසා යෝගාවචරය ඕන දෙයක් වෙච්චවයි ඒ විතරක් නෙවෙයි සතුටුත් වෙනවා. දැන් ගෙනහපු කර්මයක් ඉවර වුණා. මම අලුතෙන් කර්ම රැස් කරේ නැහැ. මම පශ්චාත්තාප වුණේ නැහැ. මම නැවතත් කර්ම මේ අරමුණ දිගේම ගියා කියලා මේක දිගේ යන්න යෝගාවචරය තුළ ඇතිවෙන මේ ගුණයට අපි කියනවා තාදී ගුණය කියලා. එහෙම නැත්නම් නොසැලෙන මනස කියලා. එහෙම නැත්නම් උපේක්ෂාව කියලා. ආයලඟ තිබුණා තව වචන 72ක් ඉන්නේ නැහැ මේ වෙලාවේ. මේ විදිහට කරගෙන කරගෙන යන්න ගියාම ඒ තියාට තේරෙනවා මම සංසාරේ කවදාකවත් ගිය නැති ගමනක් දැයන්නේ කියලා. එහෙම නැත්නම් විවේක වෙනකොටම දන්නවා ඕක කොහෙන් හරි කැඩෙන එකට අඬන එක නෙවෙයි ප්‍රශ්නේ. ආපම තනවාඩන එකයි මගේ වැඩි. ආයඹ කඩපන් මම ආයෙ තනවාඩන. ආන්නේ විදිහට මේ තනවාඩීමේ කටයුත්තට අප්‍රතිහතව ශ්‍රද්ධාව බාල්දු කරගන්න නැතුව, වීර්ය අඩු කරගන්න නැතුව, සතිය කඩා ගන්න නැතුව, සමාධිය කඩා ගන්න නැතුව පවත්තන දේ තමයි ප්‍රඥාව කියලා කියන්නේ. ඇයි මන්ට මේව වෙන්නේ කියන අහඬ තීනයිති වාසිකමක් නැහැ. ඒ නිසා එතනදීත් අපිට යම් ප්‍රමාණයකට මේ කර්මය සහ කර්මඵලය පිළිබඳව ඇදහිම තේරුම් ගන්න පුළුවන්. මේකට පාවොක්සයිඩෝ මෙන්න මෙහෙම කියලා තිබුණා. ඒ ස්වාමීන් වහන්සේ කියලා තිබුණා අපි ශීලයක් රැකෙනකොට හෝ සමාධියක් රැකෙනකොට හෝ ප්‍රඥාවක් රැකෙනකොට බලාපොරොත්තු නැති දේවල් සිද්ධ වෙනවා. ඒ කිය බලාපොරොත්තු නැති දේවල් සිද්ධ වෙනකොට ඒකට තමයි තේරෙන්නේ මේ තමන් මේ වෙලාවේ කරපු දෙයකට හම්බෙච්ච වැරද්දකට උනා නම් ඒතකොට හේතු කර්ම පේනවනේ. මුලමදාක බලනවා හොඳට කල්පනා කරනවා මේ හේතුවක් කියන්න බෑ. ඒ කියන්නේ මේ පේන ආසන්න කාරණාවක් නැහැ. මොකද මේ සිද්ධ වෙච්ච බව දන්නවනම් ඒ පුද්ගලයා ඒ ටික කර්මేశා කර්මඵලයට බාර දෙන්න ඕනේ කියනවා. මෙන්න මේ විදිහට දක්ෂව ඒ වෙලාවේදී මේක සහ කර්මేశා කර්මඵලය කියලා දැනගෙන ඒ බේත ඒ ලෙඩේට දුන්නොත් හරියටම නයිවිෂක් පැතිච්ච මනුස්සයාට ප්‍රතිවිෂක් දීපම නයිවිෂ බසින්නාසේ. Tamante එන්න තියෙන විශාල ක්‍රෝධයක් විශාල ද්වේෂයක් කර්මేశා කර්මඵලය පිළිබඳ ඇදහිල්ල හරහායි වෙනවා. මම දන්නේ මේක මම කිව්වට මේක වැටහෙනවද කියලා. මම නැවතත් ඒ නිසා කියනවා තමන් සීලයක් සමාධියක් ප්‍රඥාවක් කරගෙන යනකොට බාධාවක් පැමිණෙනවා. ඒක බැලුව බැලමට හේතුවක් පේන්න නැහැ. ඉතින් හේතු තියෙනවා නම් ඒ පුද්ගලයා දන්නවා මේ මගේ සීලය අඩුපාඩුකමක් සමාධිය අඩුපාඩුකමක් ප්‍රඥාවක්. මොකද අහිංසකෝ යාට පේනවා නෑ මගේ සීලය අඩුපාඩුකුත් නෑ සමාධි ප්‍රඥා අඩුපාඩු නෑ මත මේ බාධාවක් වෙලා. ඉතින් ඒ වෙලාවට යා තේරුම් අරගන්න ඕනේ දැන් බුදුහාමුදුරුව අපිට මේකට දීලා තියෙන ප්‍රතිවිෂය. මේක තමයි මේ කර්මේ සහ කර්ම ඵලයේ අනුව සිදුවෙන වැඩක්. ඒ නිසා මට කරන්න තියෙන්නේ අනේ හොඳ වෙලාවට හොඳ බරපතල කර්මයක් ගෙවුණා මම අලුතෙන් කර්ම රැස් කරගන්නේ මම මැදිහත් ඉතින් ලද අවස්ථාවේදී අරමුණ දිගේ ඉදිරියට යනවා කියලා ගියොත් විශාල වෙන්න තියෙන ද්වේෂ රාශියක් විශාල වෙන්න තියෙන කලකලම්බිලි රාශියක් අර කර්මේ සහ කර්ම ඵලයේ අදහන ගතියේ සිද්ධ වෙනවා. ඒක නිසා මේක බාගට තේරුම් ගත්ත බටහිර ලෝකේ මනුස්සෙක් කියලා තිබුණා අපේ ජීවිතයේ කලින් රෙකෝඩ් කරපු DVD එකක්. ඒ එකක්වත් වෙනස් කරන්න අපිට ශක්තිය නැහැ. දකින්න පුළුවන්කම තියෙනවා. දකින්නකොට හිතන්න තියෙනවා මේක වැරද්දක් වෙච්ච එකක් නෙමෙයි පරණ රෙකෝඩ් කරපු එක තියෙන නැත්නම් අපේ කර්ම සහ කර්ම ගෙවීම විවාගණ යන එකක්. ඔක දැකලා හේතු කර්ම හොයන්න යන්න එපා. ඔතෙන්දී නොසැලෙන මනස විතරක් අදහන්න. අන්නේ නොසැලෙන මනස අදාහ ගැනීමට ආසන්නෙන් උදා කරන චෛතසිකයක් තමයි සතිය. ඒ නිසා සතිය කියනවා සතිය අර්ථකථනයක් දෙනවා
වෙන දේ දිහා පූර්ව නිගමන වලින් තොරව බලන් ඉගෙන ගන්නදී. ඇයි මට මෙහෙම වුනේ? මට මෙහෙම වුනේ මොකද? ඔය එහෙනේ යන්න බැරි වුණාද අල්ලපු ගෙදර මිනිහයාට? මට මෙන්නේ මොකටද කියලා හිතන්නේ ඒ කරන්න ගිය ගමන් විශාල කර්ම රාශියක් එනවා. අපි කල්පනා කරගන්න තුරේ ආවේ ওই DVD එකේ ওই නාටකමේ ඕක වෙන්න තියෙනවා දැන්. ඒක වුණා මට බැරිද මේක ඉවසන්න. ඒ විතරක් නෙමෙයි ඊගාවට තියෙන චිත්තක්ෂණේ සතිය වඩාගෙන යන්න බැරිද කියලා කිව්වොත් සමාජයේ තියෙන කතාවක් මේ සිල් රකින්න ගියාම මාර බලවේග වැඩි වෙනවා. හොඳක් කරන්න ගියාම හරියට කරදර වෙනවා. සමාජ භාවනා විපස්සනා කරනකොට හරියට මාර බලවේග එනවා නේ කියලා. ඉතින් මාර බලවේග කියන්නේ තමන්ගේ හිත හදාගන්න නැතිකම. බුදු භාවිත මනසක් ඇති මිනිසෙක් නම් බුදුරජාණන් වහන්සේ ඔය විශේෂයෙන්ම ලෝණපල සූත්‍රයේදී සඳහන් කරලා තියෙනවා යම් පුංචි අකුසල කර්මයක්. නැත්නම් අකුසලයකට අවස්ථාවක් හම්බෙච්ච වෙලාවේ භාවිත කාය, භාවිත සීල, භාවිත චිත්ත, භාවිත ප්‍රඥා ඇති මිනිස්සෙක් ඒකට නොසැලී සිටීම හරහා ඒකෙන් එන්න තියෙන විශාල අලුතෙන් කර්ම රැස් වෙන තියෙන අවස්ථාවක් නැති කරගන්න. එතෙන්දී සෑහෙන විඳවිල්ලක් විඳවනවා. ඔක්කොම කියන දිට්ඨ ධම්ම වේදිනී වශයෙන් විඳීම නිසා ඉතුරුවක් නැතුව එතන ඉවර වීම නිසා එයා ඊගාව ආත්මෙට උපපජ්ජ වේදිනී වශයෙන් කර්ම බීද ඉතුරු කරන්නේ නැහැ. එක්ක එතනම ගෙවලා ගන්න. එතකොට ඒක විඳින්නේ හරි සතුටකින්. මම උපමා කතාවක් කියන්නම්. උපමාවක් නෙවෙයි ජාතක කතාවක්. පෙර අඟනක් එක් කෙළ දෙනක හිස නසා ඇගේ මයිල් ගණනට හිස කැපුම් ලදා කියලා මට මන් දන්නේ ගාතාවක් තියෙනවා මේ ලෝ වැඩ සංග්‍රහ. ඒ කතාවේ තියෙනවා එක අංගනාවක් හදිසි උත්සවයකදී කියලා පිටිපස්සෙන් දැල්ලා හිටපු එලිච්චි කෙනාලා කපලා උයලා කාලා තියෙනවා. ඊට පස්සේ ඒ එලිච්චිගේ මයිල් ගණනට දිගින් දිගට මේ බෙලි කැපීම් ලැබලා තියෙනවා. කර්ම විපාක වශයෙන් අන්තිමටත් ආත්මේ ශේෂ කර්ම වශයෙන් එලිච්චක් වෙලා ඉපදිලා ඉන්න වෙලාවේදී තමන්ගේ ස්වාමියා ඇවිල්ලා බිම දාලා කකුල් දෙක පාන බෙල්ල කපන්න දැල්ලාස්ටි වෙනවා. ඒ වෙලාවේදී මේ එලිච්චිට ජාති ස්මෘති ඥානෙ පහළ වෙලා තියෙනවා. එලිච්චිට පේරලා තියෙනවා මං අසවල් ආත්මෙ මේක මයිල් ගානකට ආත්ම ගානකට ඉස්සර වෙලා මම මේ වගේ කැපුවා ඊට පස්සේ මං අපායේ අනන්ත දුක් විඳා ඒ අපායෙන් චුත වෙන වෙලාවේ මට අරමුණු වුණේ බෙල්ල කපන අවස්ථාව. ඒක තමයි මේ හම්බුනේ. දැන් මං එලිච්චියක් දැන් මට බෙල්ල කැපෙනවා. හැබැයි මේකෙදි හිත සලාගත්තේ නැත්නම් මගේ කර්ම ගෙවෙනවා. කියනකොට මේ අන්තිම කැපිල්ල දැන් කැපෙනවා මගේ කර්ම ගෙවෙනවා කියනට එලිච්චිට හිනාවක් ගියා. ඒකට කපන්න ගිය මිනිස්ස බැලුවලු මම මෙතෙක් ඉලුව කපලා තියෙනවා හරි බය වෙනවා දඟලනවා මේ එලිච්චි හිනා වෙනවායි. ඊට පස්සේ මේ මිනිස්සයා මේ ජාතකයන් විතර අහලා තිනවා මේ මම දැකලා නැහැ කවදාකවත් මේ වගේ මේ පී අතට අරන කකුල පාගෙන ඉනා වෙලේ ප්‍රසිකවලු මේ මගේ අන්තිම ditta dhamma vedini වශයෙන් ගෙවෙන්න යනවා ඊට පස්සේ නැහැ මම මෙතනදී හිත සලාගත්තොත් මට ආයෙ කර්ම රැස්සෙ කියනකොට මේ මිනිස්සයාට රත් වෙලා තිනවා යකෝ එහෙනම් මටත් මේ විදිහට දැන් මයිල් ගානේ බිලි කැපුම් ලබන්න වෙනව නේද මටත් මේ දේ වෙනවද කියලා ජීවිත දාණේ දුන්නා. නමුත් ඒ විලායම තදබල බලාකුලක් ඇවිල්ලා වැස්සක් වැහලා අකුණක් ගහලා ළඟ තියෙන ගලකට අකුණ වැදිලා පතුරක් ඇවිල්ලා බෙල්ල කැපිලා එලිච්ච මැරලා گیا۔ අර කර්මානුරූපව කතාව සිද්ධ වුණ නමුත් එලිච්චි ඒ බෙල්ල කැපම ලැබුවේ මේ ණයක් ගෙවල ඉවර කරන වෙලාව. එතකොට මේක ਦਿੱත්ත ධම්ම වේදිනී වශයෙන් ගෙවපු නිසා තවත් ආත්මිකට යන්නේ නැහැ. අනිතික බෙල්ල කැපම මිනිසයාට වෛර කරලා තමන් අලුතෙන් කර්ම රැස් කරගන්නෙත් නැහැ. උදේ මිනිස්සයාට කරන්න තියෙන කර්මානුරූප බෙල්ල කපන එක තමයි මේ වෙලාවේ නාඩගම හැකිට එක එක වින්න ඕනේ. ඒ මනස පිළිමි කෙනෙක්ද ඥාන කෙනෙක්ද බෞද්ධද අබෞද්ධද කියන්නේ එලිච්චිකයි තියක් නැහැ. භාවනා කරන්න කෙනා මෙන්න මේ පාඩම ඉගෙන ගත්තොත්. ඒ මනස කවදාවත් චෝදනා කරන්නයක් නැහැ මේ හොඳ වැඩ කරන්න ගියාම කර්ම බල වෙන්නේ. මාර්යා වැඩ කරනවා. බුදුජානකේ ලෝණපල සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා යම් පුංචි අකුසල කර්මයක් කරලා කෙනෙක් අපායට තව කෙනෙක් ඒ අකුසල කර්මයෙන් කරලා අපායෙන් මිදෙනවා. ඉතින් මේක බලනකොට මේ දේ කෙරුවොත් මේ දේ වෙන්න ඕනේ කියන කර්මේ සහ කර්මඵලයට විරුද්ධයිනේ. නමුත් මේන්න මේ ටික අහගනින් කියලා කියන මොකද්ද? අර පුංචි අකුසල කර්මයක් කරලා අපායට යන්නේ අභාවිත කාය, අභාවිත සීල, අභාවිත චිත්ත, අභාවිත ප්‍රඥා ඇති මනුෂ්‍යයා.
ඒ කරන එකටම කිපිලා රණ්ඩු කරලා භවනකන අලුතෙන් කරගෙන අපාගත වෙනවා. භාවිත කාය, භාවිත චිත්ත, භාවිත සීල, භාවිත ප්‍රඥා ඇති කෙන ඒ කර්මයේ ගෙවෙන වෙලාවේදී කිසිම හැලහැප්පීමක් කරන්නේ නැහැ. ඒ කර්මයේ එහෙම වෙන්න අරිනවා. ඒ කියන්නේ ditta dhamma vedini වශයෙන් මේ ලැබෙන ටික හොඳයි. ආයේ ඉතුරුට ඉදිරියට යamak නැහැ. එනිසා ditta dhamma vedini වශයෙන් මට ගෙවන්න හම්බ වෙච්ච දේ තියෙන වාසනාව කල්පනා කරලා එයා ඊගාවාත්මෙට යන්නේ නැති නිසා හත් ගුණයක් බරපතලව ඉන්න තියෙන අකුසල කර්මයන් ඇති කරගන්න. එනිසා භාවනා කරන මිනිසයා භාවනා කරන බුද්ධලයා ඉදිරියට යනකොට මේ ධර්මතාවයේ ස්වභාවයෙන් ක්‍රියාත්මක වෙනවා. සතිය සති බලයක් වෙනකොට, සතිය බොද්ධංග ධර්මයක් වෙනකොට, ඊට පස්සේ ඒ බොද්ධංග වශයෙන් වඩපු සතිය විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං පටිසග්ගවණ පස්සේ කියලා සතිය තියෙන්න ඕනේ තමයි. මම සතිය සඳහා පටිපට්ඨාන පිටුම සතිය කැඩෙන්න පුළුවන්. කඩුණයි කියලා මගේ විවේක පතිය, මගේ හුදකලා ගතිය, මගේ විස්රාම ගතිය හිතෙන හොලා ගන්න නරකයි. විරාග නිසිතං සත්‍ය පිළිපද දැඩි රාගයක් තියාගන්න එපා. එනවා යනවා එකක්. එනකොට යම් විදියකට අපි සතුට වෙනවනේ, ඒ වගේම නැති වෙනකොට කනගාටු වෙන්න පටන් අරගත්තොත් අභාවිත කාය, අභාවිත චිත්ත, අභාවිත සීල, අභාවිත ප්‍රඥා වෙනවා. භාවිත කාය, භාවිත සීල, භාවිත චිත්ත, භාවිත ප්‍රඥා තියෙනවනම් සතිය නැති වෙලා යනකොටත් අර වගේම සමසිතින් බලන්න. ආය සතිය ඇති වෙනකොටත් අර වගේම සමසිතින් බැලුවොත් ඉන්නේ එවැනි, ඒ කියන්නේ මේ බොජ්ජංග ධර්මය අන්දරේ පිහිටියට පස්සේ තමයි මාර්ග ඥානයට ගැලපෙන මාර්ග සම්මා සතිය පිහිටන්නේ. මේ සතිය පන්නරේ පිහිටන්න නම් අපි ditta dhamma vedini වශයෙන් මේ පැමිණෙන දුක් වලට පැමිණි දුක් පැමිණලා මම දන්නේ ඒක කොහෙන් මේ සිංහල ඉගෙන ගත්තද කියලා. පැමිණි දුක් පැමිණයි කියලා මම දන්නේ අපේ අම්මා ඉන්න කාලේ නිතර කියන දෙයක් තමයි. ඉදිරි ඉරිපත්ත දෙයට හැප්පෙන්න එපා. ඒක ඕක අයින් කළා ඊගාවේ ගන්න යන්නත් එපා. පැමිණිච්ච දේ ගන්න. පස්සේ මම දැක්කා මේ සුද්දෙක් ලියපු කතාවක් වෙන්න ඇති. පොඩි අය ඒක උතුමට කියලා දුන්නා. මේ පැකල් ගෙඩියක් කපලා උඹට ගන්න කියනකොට ඉස්සරහම තියෙන කෑල්ල ගන්න ලොකුෙක් ගන්න යන්න එපා කියලා. ඒක කැතයි කියලා. අනික කට්ටිය ගත්තකට පස්සේ ඊගාව තියෙන එක ගන්න. එතන ලොකුෙක් ගන්න යන්න එපා. කෑදරකම තියෙනවා තමයි ලොකුෙක් අහමුණොත් හොඳයි කියලා. නමුත් ඒක ටේබල් මැනර්ස් වලට හරිනා, එටිකට්ස් වලට හරිනා. ඒක නිසා ඊගාවෙක් ගන්න. තියෙන එක ගන්න. ඒ වගේම අපේ මම ෆාම් එක වැඩ කරන කාලේ ඒ අපේ මැනේජර් කෙනෙක් හිටියා. එයා ගෙදරට ගියාම පොඩි පුතෙක් හිටියා. උට කිහි ගෙඩියවරයක් දීපුවාම ටිකක් ඈතට ගිහිල්ලා බලනවා ලොකු ගෙඩිය. හැමදාම ඒක කරනවා. ඒකල ඒක තමයි කඩනවා. අපිත් කරන්න හදන්නේ අවස්ථාවාදී වුණොත් අවරීතින් ලොකුම ගෙඩිය හොඳට මතක තියාගන්න දිට්ඨ ධම්ම වේදිනේ කියන එක අපි දන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ කියලා තියෙනවා අපිට විනේදී තී බන්දේශයක් ගෙනල්ලා උඹට පූජා කරනවා. දැන් කෙහෙල් කෙඩියවරයක් ගෙනල්ලා උඹට පූජා කරනවා. දැන් අලුව ගෑලි ටිකක් ගෙනල්ලා කවුරු හරි පූජා කරනවා එක්කටවත් අත තියන්න එපා. පූජා කරන එක නන්ට කියන්නේ එකක් පූජා කරන්නයි කියන්නේ. ඒකට යා දෙනදී උඹට කැපයි. උඹ තොරන්න ගියොත් උඹ කවදාකවත් උඹට ගැළපෙන එක නෙවෙයි ගන්න. උඹ මහාන්තත්තකමට ලොකු කෑල්ල ගන්නවා. අලුතෙන් කර්ම රස එනිසා බන්දේශයට අත ගහන්න එපා. ඒ කිනාට කියන්නේ බන්දේශි බිම තියලා ඒ දෙන දායකයාගේ මනාපයක පිළිගන්න ගන්න. ඉතින් ඒ තරමට මේ ධර්මයේ කොටස විනය දක්වාම ගිහිල්ලා තියෙනවා. ඒ වයිතින් අතර ගිහියන් අතර මේ බණකට නිදර්ශනයක් වශයෙන් කියන මිසක්කා අමාරුයි. නමුත් කෙනෙකුට මේ ධර්ම Taman තුල පිහිටුවා ගන්න ශ්‍රද්ධාවෙන් පුළුවන්. නමුත් මම මේ පෙන්ලා දෙන්න හදන විපස්සනා කරන කෙනාට මේ වගේ ජීවිතේ අනන්ත අප්‍රමාණ වාර ගණනක් හම්බ වෙනවා. සමන්ත වාසියෙන වෙලාවේදී වෙන කෙනෙකුට දෙන්න විනිශ්චය කිරීමේ හැකියාව. ලෝකෙම තමන්ට විනිශ්චය කරන්න හැකියාවක් ආවොත් කවදාකවත් එපා මේ පුද්ගලික ලාභ පුද්ගලික සැලකීම් කරන්න යන්න. කරන්නනේ හැම වෙලාවෙම අපි ධිට ධම්ම වේදිනී ක්‍රමේ පැත්තකට දාලා අර මේ තමන්ගේ කෙනාට සලකන ගති ආවොත් මේ පුංචි වැඩකින් සෝල් කර්ම රාශියක් වස් කරගන්න. මෙහා මේ අහවලාට වැඩියෙන් සලකනවා. ඉතින් සලකන්නේ නැතුව හිටපුවාම තරහ වෙන්නේ කවුද කියලා දන්නවද? චිත්තමවන්ත නෑ. මේක බලන්න අපි සලකන්නේ නැහැ ඉස්සර අපිත් එක්ක හිටරපින්නයි කියලා. ඒ නිසා ditta tama vedini කර්මය දැනගෙන කටයුතු කරන්න ගියාම දෙන්නෙම නැති જાතිය තමයි මේ නෑදෑයෝ කියලා જાතියක් කියන්නේ.
කවුද දන්නේ මේ ඇයෝ නෑද ඇයෝ. උන්දලට හැම වෙලාවෙම ලොකු කැල්ල ඕනේ. ඒක නිසා මාර්යා ඉන්නේ ඈත නෙවෙයි ළඟමයි. තමන් ඒ වැනි ධර්මයක් ක්‍රියාත්මක කරන්න යනකොට තමයි සම්පූර්ණ ස්වාධීන වෙලා ඉන්න ඕනේ. කැමැති විදිහට මේ අකාලික ධර්මයට අකාලික වෙන්න ඉඩ ඇරලා, ditta dhamma vedinie karmade ditta dhamma wenna ඇරලා, පැමිණි දුක් පැනිරහයි කියලා ජීවත් වෙන්න නම් කිසි කෙනෙකුට වග වෙන්න නරකයි. ඇයි මම මේ හැසිරෙන්නේ කියලා. ඒ ගුණයට බුදුහාමුදුරුවෝ පාවිච්චි කරුවේ මේ තාදී ගුණය කියලා. තාදී කියන්නේ එහෙව් ගතිය. මොනම විදියකින්වත් අයිතිවාසිකම් සඳහා සඳහන් කරන්න යන්නෙත් නෑ. ලැබිච්ච දේ මට මේ ඇයි මෙහෙම වුනේ කියලා චෝදනා කරන්න යන්නෙත් නෑ. ඒ කාට හරි කියනවා අනේ මයි මයි කොටස් පැත්ත කරන් තියන්න. ඒකෙන් අර රැස් වෙන තියෙන කර්ම ප්‍රමාණය අයින් කරගන්න. ඉතින් මේක ඇත්තටම කියනවා නම් ශිෂ්ටාචාරේ සදාචාරේ ඉතාමත්ම සියුම් කොටස්. සර්වචන්නාංශී කියන්නේ ඒ අතින් සාමාන්‍ය රහතන් වහන්සේ නමකටවත් චිත් වෙන්න බැරි මට්ටමට මේක ක්‍රියාත්මක කරලා. හැබැයි සර්වචන්නාංශී කිව්වා ඒ තරම්ම සියුම් වෙන්න ඕනේ නැහැ රහත් වෙන්න කියලා. හැබැයි දැනගෙන නම් ඉන්න ඕනේ. අපේ ප්‍රයත්නයේ තියෙන්නම අවස්ථාවාදී වැරද්දක් කරපුවම Taman කරා දඬුවම එනකොට කරා. ලාභ එනකොට පැනලා දෙනවා. මේ දෙකේදිම වෙන්නේ අවස්ථාවාදී. මේ අවස්ථාවාදීන් අපි කරන්න හදන්නේ ධිට්ඨි ධර්ම වශයෙන් තියෙනක උපපජ්ජ වේදිනිය දා ගන්නවා. උපපජ්ජ වේදිනිය අපරාපණ්‍ය වේදිනිය දාගත්තට පස්සේ දීර්ඝ දුරු යන ගමනක් යනවා. ඒ නිසා භාවනා කරන ඉදිරියට යනකොට පැමිණෙන සෑම දෙයකම ඒ පැමිණෙන ක්‍රමයටම මුණ දී ගන්න පුළුවන් නම් ඒ මනුෂ්‍යයා තුළ තියෙන මේ උපේක්ෂාවට කියන්නේ තහදී ගුණයට කියන්නේ නොසැලෙන මනසට කියන්නේ අප්‍රමාණ අපමෙය හිතක් කියලා. ඒක නිසා මෙත්ත කරුණ මුදිත උපේක්ඛා කියලා මේ සතර බ්‍රහ්ම විහරණ තුළ මේක ටිකක් විස්තර කරලා දෙන්න පුළුවන්. මොකද උඟ දෙනෙක් එක ටිකක් ආශ්‍රය කළ තියෙන නිසා අපි විපස්සනා වෙන්නේ එක හරි අමාරුයි අල්ලන්න. ඒක ඉතින් කරලම එවැනි කල්යාණ මිත්‍ර ඇසුරු කරලම එවැනි දෘෂ්ටි කෝණයකින් බුදුහාමුදුරගේ සූත්‍ර කියවලා බැලුවොත් අල්ලන්න බැරි නේ. නමුත් මම වෙලා ගන්න කැමති මේ මෙත්ත කරුණ මුදිත උපේක්ෂා හරය විස්තර කරන්න. මෛත්‍රී භාවනාව කියලා කියන්නේ සියලු සතුන් කෙරෙහි සුබ සිත. එහෙම නැත්නම් හිතසුව කියලා වචන අපි පාවිච්චි කරන්න පැතරී. පරසත්තාන හිතානුභව ලක්ෂණ මෙත්ත. ඒක જાතියක් ආගමක් වර්ගයක් කියන ගෑන මොනක්වත් පිටිරි සඳ මනුස්ස මොකක්වත් නෑ ප්‍රාණයේ විශේෂයි සුබ සිද්ධිය සලකන එක. ඒ නිසා සියලු සතුන් කෙරෙහි සමසිත මෙච්චිත පැතරීමයි මෛත්‍රී භාවනා කියලා කියන්නේ. ඉතින් ඒකට බුදුහාමරෝ දුන්නේ කුසින් වදාගත් දරුවෙකුට මෛත්‍රී කරන මවක්සේ සිලූම ප්‍රාණීන් කෙරෙහි එළඹ සිටයි සිට ඇති කරන්න. එතකොට ඇති වෙන මේ අප්‍රමාණ කුසලය තමන් කරපු පුංචි පුංචි අකුසල කර්ම රාශියක් හරියට මේ ගම් වතුරකට යට කෙරුවා වගේ යට කරන්නේ. නිසා මේ භික්ෂුන් වහන්සේලාට සඳහන් කරලා තියෙනවා අච්චරා සංඝහතමත් අපි භික්ඛවේ භික්ඛු මෙත්තා චීතෝ මිස්මුති භාවෙය සෝ අමෝඝං රට්ඨපින්නම් බොංජෙය කිය. අනේ භික්ෂුවක් ජීවත් වෙන්නේ කවුරු හරි තම්බලා දෙන බතකින්, කවුරු හරි මහලා දෙන සිවුරකින්, කවුරු හරි හදලා දෙන කුටියක, කවුරු හරි දෙන බෙහෙත් ටිකක් බීලා. ඒ නිසා පුදුමාකාර ණයක් නිකේ තියෙනවා. රට්ටු ඒ බත් ටික උපයන්නේ කුපුරුපවිතක් කරන්න හරි දුකේ. ඒ පූජා කරන සිවුර පූජා කරන්නේ තමන්ගේ දරුවන්ටත් නෙවෙයි. ඒගේ හදලා දෙන්නේ තමන් පොල්ලතු පැලකින්ගෙන. භික්ෂුන් වහන්සේට ඒ බෙහෙත් දෙන්නේ තමන් ඊටත් වැඩිය භයානක රෝගවලින් මිදෙමින් බෙහෙත් නොකර. ඉතින් මේ බුදුහාමුදුරන්ගේ තෙදකට අපිට මේවා හම්බ වෙලා මේවා කාලා ණය වෙන්න දෙපයි කියලා බුදුහාමුදුරන් කියනවා. ඒකල්ලා එතකොට ඊට පස්සේ මේ කිව්වට පස්සේ අග්ගි කණ්ඩප සූත්‍රයේදී 69ක් ලේවමනේ දාලා මැරිලා තියෙනවා. 69ක් රහත් වෙලා තියෙනවා. 69ක් සාමනීර වෙලා තියෙනවා. මේ සෙල්ලමක් නෙවෙයි මේ අම්බුරාට කාමක අපිරිය මඟුල් ගෙදර ගියා වගේ කාගෙන ගියාට ඔගේ එහා පැත්ත මෙහා පැත්ත බලන්නේ කියම හරි දරුණුයි. ඊට පස්සේ ආනන්දහම විතරේ බුදුරජාණන්සේ දැක්කලු සෙනගඩුවිලු පන්සල් වල ඉන්නේ. ආනන්දහම ලෝකතාවල අහලා තිනේ මොකද ආනන්ද දැන් අපේ සංඝයාඩු ඇයි ස්වාමීන් වහන්සේ දාර කියපු බණ නිසා දැන් කවුරුත් කැමති නැහැ සිව්පසේ වළඳන්. ඒ සෙල්ලම නෙවෙයි රේල් පාරේ යකට කරනවා වගේ වැඩන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ඔක්කොම සංඝය රැස් කරලා කියලා තිනවා මානෙනී සිව්පස්සේ වළඳනකොට සෑහෙන ණයක් තමයි. හැබැයි මම උඹලට එකක් කියන්නම්. එක අසුරුසණක් ගහන තරම් බල මෛත්‍රී භාවනා කරන නම් ඔය කන ඔක්කොටම ණය ගෙවෙනවා. එක අසුරුසණක් ගහන ප්‍රදේශයකට මෛත්‍රිය වඩනවා. අනේ අපිට මේ සිව්පස්සේ දෙන දායකයන්ට හිතසුව සැලසේවා, ත්‍රිවිධ රත්නේ ආශිර්වාදේ වේවා, අනේ හිත මේ 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 මෛත්‍රී වේවා කියලා කල්පනා කරනකොට ඒක චිත්තක්ෂණේ කර සේරම ගෙවෙනවා. ඒ වගේ මහ විශාල ඒ නිසාම මෛත්‍රී වගේ කුසල් වලට අප්‍රමාණ ධර්ම කියලා කියනවා. ඊට පස්සේ මුදිතාව කරුණාව කියලා කියන්නේ ලෝකේ ඉන්න සත්වයින්ගෙන් සෑහෙන කොටසක් විඳවමින් ජීවත් වෙන්නේ. අන්නේ විඳවන දුක්විචක දුක්ඛිත සත්‍යය දැකලා ඒ දුක් නිසා ඇති වෙන කම්පාවනේ සෑහෙන අනුකම්පාවෙන් ක්‍රියාත්මක වෙන ක්‍රියාවට කියනවා කරුණාව කියලා. දෙය බල වතුරක් නැති මිනිස්සෙක් දකින්න පිපාසාවෙන් දඟන්නොත් තමන්නගේ වතුර ටිකක් තියෙනවනම් ආරට හිතෙන අනේ මේ මාසික විපස්සේ දිවන්න. එහෙම නැත්නම් කැම්ප් ටිකක් දෙන්න. බෙහෙත් ටිකක් දාන්න. අධ්‍යාපනයක් දෙන්න. එහෙමනම් දෙන්න ඕනේ කියලා ඒ ඇති වෙන කම්පා වන වෙන අනුකම්පාවට කියනවා කරුණාව කියලා. මුදිතාව කියලා කියන්නේ මෙච්චර අමාරු ලෝකෙ මෙච්චර දුක්ඛිත ලෝකෙ යම් කිසි කෙනෙක් සතුටින් ජීවත් වෙනවා. ජීවිතයට අවහදාන බන බහනා කරගෙන අනේ ඒක දැකලා සතුට වෙනවා. අනේ මෙච්චර ලෝකේ මිනිස්සුයෝ අසමබරව දුක් විඳි මේ කෙනා තමංගේ සහෝදරෙක් වෙන්න පුළුවන් නැති වෙන්න පුළුවන් දැකලා ඒ ඇති වෙන සතුට කියන මුදිතාව කියන. ඒ නිසා අපි මිනිසුත් එක්ක සම්බන්ධ වෙනකොට සතුට එක්ක සම්බන්ධ වෙන මේ කර්ණ මෙත්ත මුදිතා මතම මෙත්ත කර්ණ මුදිතා තමයි හරහ තමයි අපි හැසිරෙන්නේ. නමුත් සමහර වෙලාවල් වලට එනවා මෛත්‍රිය අහන්නෙත් නැහැ. කරුණාව අහන්නෙත් නැහැ. මුදිතාව අහන්නෙත් නැහැ. මොන්නෙම දෙයක්වත් කරගන්න බෑ. තද බල දුක්ඛිත තත්යකට තද බල සැපලවත් තත්යකට පත් වෙලා ඉන්නවා. ඒ වෙලාවල තමයි අපි උපේක්ෂාව පාවිච්චි කරන්නේ. කරන්න පුළුවන් හරිය කෙරුව කරුණාවෙන් අහන්නේ. ඊගාට මෛත්‍රියෙන් කෙරුව මේ ඉස්සලා මෛත්‍රියෙන් කෙරුව ආංශ කරන්නේ. ඒත් කරුණාවෙන් කරන මුදිතාවෙත් බැන්නම් උපේක්ෂාව. ඒකට බුදුරජාණන් වහන්සේ අපිට දීලා තියෙන්නේ දියා බලලා කියන්න කියලා තියෙනවා කම්මස්ස කෝමි කම්මදායදෝ කම්ම යෝනි කම්ම බන්දු කම්ම පටිසරණෝ යම් කම්මං කරිසාමීති තත් දායදෝ භවිෂාමීති. මේ පුද්ගලයා කෙරීමට කරන්න පුළුවන් හැම සියල්ල කරා කර්මානුරූපෝ එක සිද්ධ වෙනවා කියලා නොසැලෙන මනසක් හදාගන්න. ඒ නිසා ඒක පිට කෙනෙක් වගේම තමන් දිහවටත් භාවනා කරන්න ගියත් දන් දෙන්න ගියත් සිල් රකින්න ගියත් අපි හිතන විදිහට සියල්ල සතුටින් සමාර වෙන්නේ නැහැ. ආන්නේ වෙලාවේදී මේ කර්මය සහ කර්මඵල ඉදිරිපත් කරගෙන ඒ વિશે හිත සලා ගන්න චේතන දන්නවනම් ඒක භාවනාවේදී පරියංකේදී ශක්මණේදී ජීඳා වැඩ කරනකොට කරා පැමිණෙන දුක් බලදී පේන ආසන්න කාරණාවක් නැත්තම් හොඳම දේ තමයි මේක මේ ditta ධම්ම වේදිනිය වශයෙන් හෝ අපරාපරිය වේදිනිය වශයෙන් හෝ uppajja වේදිනිය වශයෙන් යන කර්මයක් මෙන්න මේකට මම මුණ දෙන්න ඕනෑ කියලා ඒකින් ආය කොනක් ඉතුරු වෙන්නේ නැති වෙන විදිහට කටයුතු කරන්න පුළුවන් නම් එවැනි කෙනාට අපිට කියන්න පුළුවන් යෝගාවචරයයි කියලා. ඉතින් අපි ලොකු සංචින්න කාලේ කිව්වේ මේ මහබෝසතාණන් වහන්සේ බුදු වෙන පෙරම්පුරණ උත්තමයන් වහන්සේලා ගාව මේ ගුණය කොච්චර ගොඩ ගැහිලා තියෙනවද කියනවා. කොච්චර මේ එකතු වෙලා තියෙනවද කියනවනම් ඒ ගුණේ අදිෂ්ඨාන කරලා මහ පොළොවට අත තිබ්බොත් මහ පොළොව එහෙල්ලුම් කරනවා. සිත් පිට නැති ඝනකඩ මහ පොළොවට දරන්න බැරි තරම් ඉවසලා තියෙනවා. ඉතින් ඒ නිසා බුරුම භාෂාවෙන් කියනවා ඉවසන්නා නිවන් දකී කියලා. නොඉවසන සුළු නුරුස්නා සුළු ගතියෙන් කවදාවත් විපස්සනාවක් කෙරෙන්නේ නැහැ. අපි මෙතෙක්කල් බාධා වෙලා තියෙනවා නම් අපිට වෙලා තියෙන මේ පැමිණිච්ච දෙයට මුහුණ දෙන්න ටික. ඒක හැබැයි හොඳට මතක තියාගන්න ඒක ප්‍රතිපත්තිපන්න ධර්මයක්. පටිච්චසමුප්පාදයෙන් භාවනා කරන කෙනාට විතරයි මේ ගුණ ක්‍රියාත්මක කරන්න පුළුවන්. يعني ගුණාත්මක ක්‍රියාත්මක කරන කෙනාට විතරයි භාවනා ජීවත් වෙන්නේ. මෙව එකින් එකට එකින් එකට يعني භාවනා නොකරන කෙනෙකුට මේ බණ දිහාගෙන හිටියත් මහා කම්මැලි වීම මොනවද මේ කතා කරන්නේ. භාවනා කරන කෙනාට ලොකු අභියෝගයක් වෙනවා. අනේ මම මේ පැත්ත තාම බලලා නැහනේ. මම මේක කරගෙන යන්න ඕනේ කියලා ආදර්ශයක් එනවා. ඒක නිසා ඒක හරියට නෙලපු මල් ටිකකට පැන් ඉහින්නවා වගේ. මල් නෙලුවට පස්සේ පොහොරින් වැඩක් නැහැ. අවුයෙන් වැඩන්නට පැන් ඉහින්න ඕනේ. අන්න ඒ වගේ භාවනා කරන එකනා මේ වගේ පැතිකඩවල් කල්පනා කරමින් තමන්ගේ ජීවන රටාවේ දිනදා ජීවනයේදී සක්මනේදී පරියන්කේදී හැකිතාක් දුරට ඒ කර්ම සහ කර්මඵලයේ තේරුම් අරගෙන ඉඳ දීගෙන ඒ එනකොට මේක ගෙවම් වෙන්න දෙනා මිසක අලුතෙන් දැස් කරන්නත් වෙන කරගෙන යනවනම් ඒ පුතිලගේ ඇතිවෙන ඉවසීමේ ශක්තිය ප්‍රතිශක්තිය මොනම ක්‍රමයකින්වත් කාටවත් දෙන්න බෑ. කටත් හොරගම් කරන්නත් බෑ. හැබැයි අර කාමභෝගීන් මේකට කියන්නේ නෝන්ජල් කරනවා. බය ආදුකම කියලා. එනේ එනේ දේවල් ඉවසගෙන ඉන්නවා. ඔහොම මේකට ලෝකේ ජීවත් වෙන්න පුළුවන්ද? එහෙමනේ ඔබ ගැහුවක් ගහනවා. දැන් නොබර. මම බලා ගන්න කියන එක නේ අපි උගන්වන්නේ. ඔබ සර්වඥාන් අපිට උගන්වන්නේ අම්මා කෙනෙකුටත් වැඩිය ඔබට විතරයි දරුවා ඉවසන්න පුළුවන් කරබන ඉවසන. ජීවේරේන වේරාණී සම්මන්ති දුදාචන අවේරේනිත සම්මන්ති යේස ධම්මෝ සනන්ත. ඒක සනාතන ධර්මයක්. ඉවසුවයි කියලා කවදාකවත් අපායන්. ඒක හොඳට මතක තියාගන්න ඉවසුවයි කියලා අපායන්. බැරිකමයි වෙලා තියෙන්නේ. මේ බැරිකම එන්න එන්න හැකියකමක් වඩපත් කරන්න නම් දන් දීලා මේ ගුණේ ගන්න බෑ. සිල් දකලා මේ ගුණේ ගන්න බෑ. සමත භාවනා කරලා මේ ගුණේ ගන්න බෑ. විපස්සනා භාවනා කරලා අහලා ක්‍රියාත්මක විනය කරනාට තමයි ටික ටික හරි තමන්ගේ ජීවන රටාව සකස් කර ගැනීමට අවශ්‍ය කරන උසස් පෙළ පාඩම් ටික හම්බ වෙන්නේ කරා පැමිණෙන දේවල් වලට ප්‍රතික්‍රියා කරන්න. තමන් කරා පැමිණෙන දේවල් වලට ඇයි හද දෙන්නේ මට මේ ගුණේ කියලා කියන්නේ නැහැ. අර එක මිනිස්සෙක් කියනවා බොහෝම ආදර්ශ චරිතයක් තමයි යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගත කරලා තියෙන්නේ. දැන් කියාගෙන යනවා යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කියන්නේ බුද්ධ පුත්‍රෙක් වෙන්න ඇති පැවිද්දෙක් වෙන්න ඇති කියලා. මොකද ඒ තරම් ආදර්ශවත්. නමුත් කුරුසියේදී ඇයි පියාණනි මාව පාවා දුන්නේ කියලා ඇහුවා. අන්නේ වචනේ නොකියවන කොච්චර ලස්සන චරිතයක්ද. අර අච්චර ලස්සන ගේමක් කරලා අවසාන මොහොතේදී දෙයන්නාන්සිට ලාවට සාපයක් කරා. ඒකත් නොකර මැරිලා ගියා නම් 100%ක්ම සරෙන්ඩර් 100%ක්ම ඉවත් වෙලා තියෙනවා. එහෙනම් අපි උත්සාහ කරන්න ඕනේ අපි මෙතෙක් කල් එක එක්කනට ආඩපාලි කිව්වා එක එක්කනට ගැටුණා. ඔක්කොම අපේ අර පුරුදුකම් නැතිකම නිසා නුරුදුකම නිසා නාහපු නිසා ඉස්සරහට මතක තියාගන්න අපිට මේ ජීවිතයේදී වෙනසක් ඇති කරගන්න ඕනි නම් මේ කරා පැමිණෙන දේවල්ට සාදර වෙන්න ඕනේ. සතක් හෝ වේවා දුකක් හෝ වේවා ඒ කර්මානුරූප මා කරා පැමිණේවා මම ඒවා එහෙම කරන්න යන්නේ හැකි කාඳුරට විවසා දරාගෙන හිඳිල්ලේ විපස්සනාට අහඹ වෙන ගැම්ම නැත්නම් විපස්සනාවෙන් එහෙම විවසා දරාගෙන සිටීමට ඇති වෙන ගැම්ම දෙන්නෙකුගේ සමාන නැහැ. කවදාකවත් දෙන්නෙකුගේ සමාන නැහැ. ඒක නිසා ඒක සමාජයට බලපාන බාහිර ජීවිතයට බලපාන කාරණාවක්. ඒකට එන ගැම්ම, ඒකට එන ශක්තිය ඕජාව වෙන්නේ තමයි මේ විපස්සනා විදී දැනගන්න මේ අකාලික ශක්තිය. එහෙම නැත්නම් පැමිණි දෙයට ප්‍රතික්‍රියා නොකර සිටීමේ ගතිය. ඒක නිසා නිබ්බිදාවක් නෙමෙයි මෙතන පාවිච්චි කරන මතය නිබ්බේදය. නිර්වේදේ බලාපොරොත්තු වෙන එක නම් තේරුම් ගන්න ඕනේ. මේ කර්ම ධිට ධම්ම වේදිනිය වශයෙන් ඉගෙන ගන්න නම් විපස්සනා කරන එකට අහුවෙන්නේ. නමුත් උපපජ්ජ වේදිනිය කර්ම ගෙවෙන වෙලාවේදී අපරාපරිය වේදනා කර්ම ගෙවෙන වෙලාවේදී මොනම විදියකින්වත් පසුබිම තේරෙන්නේ නැහැ. ඇයි මට මෙහෙම වෙන්නේ කියලා ආසන්න කාරණා පේන්නේ නැහැ. ඉතින් අන්නේ වෙලාවේදී ඒ යෝගාවචරය පශ්චාත්තාප නොවි හිත වට ගන්න නැතුව ආත්ම ඉදිරිය කියන්නේ මේ ආත්මංගේ ආත්මය පිළිබඳව පුංචි කරලා අනේ මටයි මේ මොනේ කියලා වට ගන්න නැතුව ඉදිරියට යන්න නම් කර්මවල තියෙන මේ විපාක ස්වરૂපය දැනගන්න ඕනේ. ඒක අනුන් කෙරෙහි තමන් කෙරෙහි කටයුතු කරොත් තමන්ට අරමුණත් එක්ක වැඩි වේලාවක් ඉන්න පුළුවන් ගතියක් වෙනවා. සක්මන් කරනකොට වැඩි වේලාවක් සක්මන් කරන්න බැරි වෙයි. ඒකතකොට ඒ වගේම ඇයි මම මේ සක්මනේ නැගිටින්නේ කියලා එන කාරණාවට හොඳට මොන දෙන්න පුළුවන්. පරියන්කේදී මට ඇයි අරමුණේ ඉන්න බැරි මොකිරද වැටෙන්නේ කියන කාරණාවට හොඳට මුහුණ දෙන්න පුළුවන්. ඒ දිනදා ජීවිතයේදී ගැටුම් ගහපාදී මුලින් තොරව ඒ දෙයට මුහුණ දීමේ ශක්තිය වැඩි වෙනවා නම් ඒ මනුස්සයා අනිවාර්යයෙන්ම බුදුහාමරංග වචනෙන් කියනවා නම් යුද්ධයක් දිනපු කෙනෙක් වගේ කියලා කියනවා. යුද්ධ කළ දිනවා කියන කමාරොයි මේ වෙන්න තියෙන කරදරවලදී මේ ඉවසීමේ ශක්තිය ඇති කරපෙන්නා යුද්ධයක් දිනපු කෙනෙක් වගේ. ඉතින් ඒ ගුණ ටික නැතුව ඒ භාවනා ජීවිතයේ ඉදිරි විපස්සනා ඥාන වලට අමාරුයි. ඒ නිසා ඉදිරි තමන්ගේ ඉරියව්, විචර්චකම්, පෞෂත්ව ලක්ෂණ, ක්‍රියාකාරකම් සියල්ලම ඉවසීමකින් වැඩි කරගෙන යනවන ඒ සඳහා මේ ජීතවනාරාම බුදුහාමුදුරුවෝ ඉන්න කාලේ ඉන්දියාවේ පහළ වෙන්න ඕන කමක් නැහැ. මේ අවුරුදු 2600කට පස්සේ අපි ඉන්නේ. දැන් ඉන්නේ ලංකාවේ. දැන් මේක කරන්න බෑ කියලා කිසි වෙනසක් නැහැ. බොහොම ධර්ම සම්පූර්ණ සජීවි. ඇත්තටම කියනවා නම් එදා බුදුහාමුදුරුවෝ හිටපු කාලේ ඉවසුවාට වැඩිය ලොකු ආදර්ශයක් තියෙනවා. අද මේ ශාසනය කරන ලොකු සේවය භාවනා කරන කෙනා චෝදනා නොකර අයිතිවාසිකම් ඉල්ලන්නේ නැතුව පැමිණියට හැඩ ගහනවා නම් මම හිතනවා මේ කාම බරිත මේ ලෝකෙට ලොකු ආදර්ශයක් අද වෙයි කියලා. නමුත් ඒක මම අර කලින් කිව්ව එක නැවතත් මතක් කරමින් ධර්ම දේශනාව સમાප්ත කරනවා. ඒ දැනගත්තට ඒක ක්‍රියාත්මක කරන්න තමයි තුල සෑහෙන විපස්සනාමය අධ්‍යක්ීම අවශ්‍යයි. අධ්‍යක්ෂමති කිනාට විතරයි ඉවසන්න පුළුවන්. ඉවසන කිනාට විතරයි විපස්සනා ඉදිරියට යන්නේ. ඒ නිසා තමයි මේතෙක් මේ භාවනා ජීවිතය සඳහා යම් ආයෝජනයක් කරලා තියෙනවා. ඒ සියල්ල කෙරෙවඳව පශ්චාත්තාපයෙන් කරනු අයින් කරගෙන ඉදිරියට යන්න, ඒ වගේම ආදර්ශයක් තියන්න. අද මේ කර්මයේ විපාක පිළිබඳ අපි ඉගෙන ගත්ත පාඩම් කොටසත් ඒ කාන්තින් හේතු ආශනා වේවා කියන ප්‍රාර්ථනාවයි. ධම්මදේශනා නතර කරනවා. සීල දිනාතුන් සනසීමක් උදා වේවා කියලා ප්‍රාර්ථනා.